බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දිම් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වෙසක් සතියේ මේ නිවසේහි සිදු කරනු ලබන උදාහර ධර්ම දේශනා පුණ්‍ය කර්මයේ ප්‍රථම කටයුත්ත හැටියට සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් ආදිය ඉතාම ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරමි පූජා වේවා තුරුණුවන්ගේ අනන්ත ගුණාශිර්වාද බලයෙන් අපගේ සිත කය වචනය සුවපත් වේවා දෙලොව යහපත පිණිස නිවන් අවබෝධ වේවා කියන අදහසින් මා සමග ගාථා කියන්න ඉතිබේසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතම්බෝ විඤ්ඤූ හේති ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බතානී සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං ඝනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින් තස්ස සිරිපාද සරෝනුවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ අහෝසි මහරස්ස පරාජයෝසි උග්ගෝසයුම් දේව ඝනාපසන්නා හේතේන සච්චේන ජයාස්සු මයං සාදු සාදු සාදු. නිවසෙහි මෙම පින්කම සංවිධානය කරන්නේ පින්වත් තම ආදරණීය ස්වාමිපුරුෂයා වන ජයවිලාල් සිල්වා මහතාට, තම ආදරණීය ස්වාමිපුරුෂයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස වෛද්‍යතුමිය විසින්, ඒ වගේම තම ආදරණීය මෑණියන් වහන්සේගේ උපන්දිනය නිමිති කරගෙන එතුමියට තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන, නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම පවුලේ මේ පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙමින්, පවුලේ හැම දෙනාටමත් ඒ වගේම සහසම්බන්ධ වන සියලුම තමන්ගේ හිත මිතුරන්ට මිතුරයන්ට සියලු දෙනාටම ආශිර්වාදේ පිණිස ඒ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේ වෛද්‍ය තුමිය ඒ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මං චරේ සුචරිතං නනන්දුස්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච්ච සාදු 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 ශ්‍රද්ධාව නැති වාසනාවන්ත උපන්දිනය සමරණ පින්වත් මෑණියන් ඇතුළු වෛද්‍යතුමිය ඇතුළු පැමිණ සිටින සම්භාවනීය කාරුණික ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක ධර්මහාබිලාෂී පින්වත්නි, බලන්න අපිට මොනතරම් සම්මාන ලැබෙනවද? ගරු සම්මාන නේද? ඔබට ශ්‍රද්ධාවන්තයි කියලා කිව්වා. ඒ වගේම ප්‍රඥාවන්තයි කියලා කිව්වා. ගුණගරුකයි කියලා කිව්වා නේද? ගුණයන් වලට ගරු කරනවා කියලා කිව්වා. ගුණගරුක. තවත් එකතු කරන්න පුළුවන් සතිමන්ත. සතියෙන් සිහියෙන් කටයුතු කරන පිරිස සතිමාන්ත. පින්වත්නි කියලා කියන්නේ හොඳ දේවල් සිද්ධ කරන, හොඳ දේවල් සිද්ධ කරලා හොඳ සතුටින් ජීවත් වෙන, හදවතේ ප්‍රසාදනීය ගුණයකින් සිටින පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන සම්මාන ගෞරව. බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ හිත හදාගන්න වැඩපිළිවෙල. අපේ පින්නතුන් ආර්ථිකය හදාගන්න වැඩපිළිවෙල ඉගෙනගෙන ආර්ථිකය හදාගෙන ඉන්නේ. දැන් මේ හිත හදාගන්නවා කියලා කිව්වට එහෙමම හිතේ දෝෂයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරිදි මගඵල නිවන් සඳහා හිත හදාගන්න. සාමාන්‍ය මිනිසෙක් හැටියට හිතේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මගඵල නිවන් දක්වා අපේ හිත උසස් කරගන්න කොහොමද? බුධානුශාසනාව තියෙන්නේ, බුදුවදන් තියෙන්නේ කියලා අපිට වඩා වැඩි කාලයක් අරගෙන සම්පූර්ණ වෘත්තිමය කැපවීමක් සිද්ධ කරන ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් මේක දැනගන්න කල්පනා කරනවා. අපි සියලු දෙනාම සියලුම ශේෂ්ත්‍රයන්හි ප්‍රවීණයෝ නොවේ. මම වෛද්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක් නොවේ. ඒ නිසා මම වෛද්‍යවරයා ළඟට ගියාම එහෙමයි ඩොක්ටර්, එහෙමයි එහෙමයි කීකී අහගෙන ඉන්න ඕන. ඩොක්ටර් දෙන බෙහෙතක් බොන්න ඕන. මේ වෙලාවට මේ මාත්‍රාවට බොන්න කිව්වම හොඳමයි ඩොක්ටර්, හොඳමයි කියලා අපි මේ බේට් එක ගන්නවා නේද? ආ, ඒ ගෞරවය දැන් ඔය ඇත්තු මා වෙත දෙන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි එහෙමයි කියලා ඉතින් අහගෙන ඉන්න ඕන. ස්වාමීන් වහන්සේ දන්නා පමණින් උන්වහන්සේගේ අධ්‍යයනය අනුව, බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයට ගැලපෙන්න, චතුරාර්ය සත්‍යයට ගැලපෙන්න, පටිච්ච සමුප්පාදයට ගැලපෙන්න අපි දන්න ධර්මයේම තවත් ආලෝකවත් කළා, තවත් පැහැදිලි කරලා දීමක් තමයි සිද්ධ කරන්නේ. නැත්නම් අපේ පින්නතුන් මේ කාරණා සියල්ල දන්න පින්නතුන්. මක්නිසාද අපි දන්නවා කියලා කියන මට්ටම පූර්ණ දැනීමක් නොවේ. අපි ගුවන් යානය කියන්නේ මොකද්ද කියලා හෝ දන්නවද කියලා හෝ තෝ අපි ගුවන් යානය කියන්නේ මේකයි කියලා දන්නවා කියලා කියනවා. නමුත් ඇත්තටම අපි දන්නවද ගුවන් යානය කියන්නේ කොහොමද කියලා? ඒ සංකීර්ණ පද්ධතිය දන්නේ නැහැ. අපි කම්පියුටර් එකක් කියන්නේ මොකද්ද කියලා හෝ දන්නවද කියලා හෝ තෝ දන්නවා. අර මොනිටර් එකයි ඩෙස්ක්ටොප් ඔය දේවල් කියලා කැලේ ටික දෙකක් ලොකු පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඉස්සරහා ස්ක්‍රීන් එකක් තියෙනවා. මේ දෙක විතරයි. ඊට පස්සේ ඇතුලේ වැඩ ටිකක් තියෙනවා. ඒත් එහි සියන සංකීර්ණ පද්ධතිය තුල තියෙන තත්ත්වය අපි දන්නේ නැහැ. අපිට තනියෙන් කම්පියුටරයක් නිෂ්පාදනය කරන්න කිව්වොත් නිෂ්පාදනය කරන්න බෑ. ලංකාවවත් එහෙම කරන්නෙත් නැහැ. මොකද ඒක අති සංකීර්ණ පද්ධතියක්. එහෙමනම් අපේ මනස පිළිබඳව ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව දන්නවද කියලා අහුවාම අපි දන්නවා කියන්නේ අර කම්පියුටරේ දන්නවා කිව්වා වගේ තමයි. එයා අති ගම්භීර අති සංකීර්ණ ධර්මතාවයක්. අනිත්‍ය කියන්නේ අති සංකීර්ණ ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය අතිශයින්ම ගැඹුරු සංකීර්ණ ධර්මතාවයක් හදාරගෙන යද්දී අහස ගැන ඔබ දන්නවද කියලා හෙවත් ඔව් අහස ඔය තියෙන්නේ. හේත් ඒ පරේක්ෂණය කරන්න ගියාම ඇත දැන් දන්නවා අන්තර්ජාලයේ NASA වීඩියෝ වලින් දැකලා මොනතරම් සංකීර්ණ තත්වයකට ගවේෂණය ගමන් කරලා තියෙනවද කියලා. හිතා ගන්නවත් බැරි දුර ප්‍රමාණයන් වලින් විශ්වීය ස්වභාවයන් ගෙනහැර දක්වනවා. ඉතින් ඒ වගේ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ගම්භීරයි. හරිම අහස වගේ සංකීර්ණ ධර්මතාවයක්. ඉතින් අපේ දේශනාවල් වලට සහභාගී වෙලා බොහෝ කාලයක් තිස්සේ ප්‍රවීණ පිරිසක් ඉන්නවා. ඊට පස්සේ අලුතෙන්ම අද සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා. අලුතෙන්ම ස්වාමීන් වහන්සේ අදම දැක්ක පිරිසක් ඉන්නවා. ඉතින් මං එයාගේ තියෙන දහම් දැනුමේ ප්‍රමාණය හරියටම දන්නේ නැහැ. මොනතරම් ධර්මයේ පිළිබඳව ගවේෂණයක සිටිනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ යම් විග්‍රහයක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න උත්සාහ කරන සීල දෙනාටම ගැළපෙන. අපි හැම දිනාම නිරන්තරයෙන්ම මුමුණන දෙයක් තමයි නිර්වාණය නිවන. බෞද්ධයෙක් ඇටියට බලාපොරොත්තු වෙනවා නිවන් දකින්න. මේ නිවන පිළිබඳව තියෙන සංකල්පත් සමාජයේ පුජ්‍යලයන් තුල තියෙන සංකල්ප වෙනස්. සමහර අය උදවිය හිතනවා ඒක බුදුවරයෙගේ කාලෙදී විතරයි දකින්න පුළුවන් කියලා. සමහර උදවිය හිතනවා ඒක දැක්කහම ඒක අපේ ආත්මය අවසන් කරන එකක් එච්චරයි කියලා. සමහර උදවියට නිර්වාණය මොකද්ද කියලා පිළිබඳව සංකල්පයක් අදහසක්වත් මුකවත් නැහැ. වචනයක් පමණයි. සමහර වෙලාවට ඒක අපි මේ ආත්මේ දැකිය යුතු දෙයක්ද කියලා අහුවාම අපෝ එපා කියන පිරිසකුත් ඉන්නවා. මට තව ආත්ම දෙක තුනක් උපදින්න ඕන. නිවන් දකින්න දැම්ම බෑ. එමත් හිතනවා. නමුත් පින්තුනේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වුවේ අපේ හිත හදාගන්න වැඩපිළිවෙලක්. හිතේ සුවපත්තාවය ඇති කරන වැඩපිළිවෙලක්. ලබනාත්මෙන් පස්සේ ඇතිවන දෙයට වඩා මේ ආත්ම භාවයේදීම අපිට සුවපත් හිතක් ළඟා කරගන්න වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මේ ආත්ම භාවයේදීම අපේ හිත සෝපත් කරගන්න පුළුවන් වුණොත් අන්න ඒකට අපි කියනවා හිත නිවෙනවා. හිත නිවාගෙන ගමන් කළාම එයා කැමති දවසක අර අනුපාදිශේෂ පරිනිර්වාණයක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. පිං කළාට එහෙම නිවන් දකින්නේ නැහැ. භාවනා කළාට එහෙම නිවන් දකින්නෙත් නැහැ. භාවනා කළා මගපල අවබෝධ කරගත්තයි කියලා එහෙම නිවි සැනසෙන්නෙත් නැහැ. අනුපාදිශේෂ නිරෝධ සමාපත්තියට තමා විසින්ම සමවැදිලා පිරිනුවම් පාන්න ඕන. එහෙම පෑවොත් විතරයි පින්නතුනි නැවත උප්පත්තිය නැති වෙන්නේ. දැන් ඉතින් බය වෙන්න එපා, පින්කම් කරන්නවත්, භාවනා කරන්නවත්, ධර්මය අහන්නවත් බය වෙන්න එපා. ඊළඟ ආත්මේ නූපදී කියලා සමහර අය බය වෙනවා. දැන් බය වෙන්න එපා. අනිවාර්යෙන් අනුපාදිශේෂ පරිනිර්වාණයකටපත් වුනොත් විතරයි යාගේ සංසාර ගමන අවසන් වෙන්නේ. පින්නතුනේ අපි කොහොමද හැදුනේ මේ සංසාරේ? මේ ජීවියෙක් හැටියට අපි නිර්මාණය වුනේ කොහොමද? බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. කොතනද? කවද්ද අපි බිහි වුනේ? කොහොමද? පින්නතුනේ අපි කාගවත් මැවුම් පද්ධතියක්ද? ඉතින් මේ දේවල් වලට ගොඩාක් උත්තර නැති සමාජයන් වල, උත්තර නැති දේවල් වලට අර කියලා තියෙනවා මැවුම් කාර්යය යනු මේ මෝඩකමේ ප්‍රතිමූර්තියක් කියලා. ඒකට හේතුව නොදන්නා දේවල් වලට අපි අදත් පාවිච්චි කරන්නේ දෙයියෝ තමයි දන්නේ කියලා. ඉතින් ඒ කාලෙත් එහෙමයි, යම් යම් ශාස්ත්‍රවරු යම් 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 දේවල් නිර්මාණය කරගෙන ආවා. තමන්ගේ නොදන්නා ප්‍රශ්න ටික කොහටද යොමු කරන්න කියලා වුන් කල්පනා කරා. ඒකට අපි මැවුම්කාරයෙක් තියාගත්තා. ඒ නිසා නොදන්නා හැමදේම දෙවියන් තමයි දන්නේ. ඒක දෙවියන්ගේ නිර්මාණයක් කියලා එතෙන්ට යොමු කළාට පස්සේ එතනින් එහාට කිසි කෙනෙකුට ඒක ගැන අහන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අඥානකමේ ප්‍රතිමූර්තියක් තමයි මැවුම්කාරයා කියලා විද්‍යාඥයෝ කියලා දෙනු මං කියන්නේ නැහැ. තේරුණා නේද? එනිසා නමුත් බුදුරජාණන් වහන්සේට එහෙම මැවුම්කාරේ නෑ. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි, හැමදේම විද්‍යාත්මකව කියා දෙනවා, උගන්වනවා. තේරුණා නේද? එනිසා හැම ආගමකටම අපි ගරු කරන්න ඕන. හැම ආගමක්ම ලෝකේ යම් සේවයක් සිද්ධ කරලා තියෙනවා, මෙහෙවරක් කරලා තියෙනවා. ඉතාම මුර්ග ගති තියෙන මිනිස්සු හොඳ මිනිස්සු බවට පත් කරලා තියෙනවා, සත්භාවයේ මිනිස්සු බවට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ සියලු ආගම් අගය කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සතර මහා ධාතුන් යම් තැනක ගැටෙනවද දන්නවනේ නේද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතුන් හැදෙන්න ඕන විශ්වයේ. මේ පෘථිවියක හැදෙන්න ඕන, ග්‍රහලෝකයක හැදෙන්න ඕන. මෙම හැදෙනකොට පින්නතුනේ මේවයි ඝෂ්ඨණය නිසා ජීව ශක්ති නිර්මාණය වෙනවා. ඒ ජීව ශක්තිවල විවිධ ජීව ශක්ති නිර්මාණය වෙනවා. ඒ විවිධ ජීව ශක්තිවල දියුණුම ජීව ශක්තිය හැටියට මිනිස්සු හැටියට අපි ඔන්න දියුණුතම සත්වයා බවට පත් වෙලා එනවා. අපිට වඩා පොඩ්ඩක් පල්ලෙහෙන් තව තව දියුණු සත්තුන් ඉන්නවා. ගෝරිල්ලන්, වඳුරන්, අලීන් වැනි සතුන්ටත් සෑහෙන හොඳ මොලයක් තියෙනවා. නමුත් අපි තමයි බල්බේ සොයාගෙන, විදුලිය සොයාගෙන නේද, කම්පියුටරේ සොයාගෙන. ඒකත් මහා ලොකු කාලයක් නෙමෙයි පින්නතුනේ. මේ 900 සහ මේ 2000 වසර ඇතුළත තමයි මේ සියලුම සොයා ගැනීම තියෙන්නේ. පොඩ්ඩක් ඉස්සරහ විදුලි බලපෑ ටිකක් ඈත. නමුත් ගොඩාක් විද්‍යාත්මක සොයා ගැනීම තියෙන්නේ 900 ගණන් වල සහ මේ 2000 ගණන් අතර. එයින් එහාට අපි මොකවත් නැතුව ඉටිපන්දමින් ජීවත් වෙච්ච හරිම, හැබැයි මානසික දියුණුවක් තිබුණු භෞතික දියුණුවක් එතරම්ම නැති සමයක් වෙනතුනේ. එහෙමනම් අපි දියුණුම ජීව ශක්තිය, ජීව නිර්මාණයේ බවට අපි පත් වෙලා තියෙනවා. එහෙනම් අපි මේක ස්වභාව ධර්මයෙන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය නිසා මේ ජීව ශක්ති නිර්මාණය වෙනවා. ඒ ජීව ශක්තිවල ඒ ප්‍රබල ජීව ශක්තියක් හැටියට අපි ඔන්න නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් අපි කොහෙන්ද හටගත්තේ? ස්වභාවිකව හටගත්තා. ඒවට අපි කියන මුලින්ම ඕපපාතිකව පහළ වෙනවා. ඒ මවෙක් පියෙක් නැතුව පහළ වීමක් සිද්ධ වෙනවා. අන්න එහෙමනම් ඕපපාතික සත්තුන් ඕනතරම් සතුන් අදත් නිර්මාණය වෙමින් පවතිනවා. තව තව ජීව ප්‍රභේදයන් පවා විද්‍යාඥයෝ නිර්මාණය කරන්නත් දක්ෂ වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ විදිහට පහළ වුණා. දැන් අපිට ඊළඟට හිතක් තියෙනවා. ඒ හිතක් ඇතුලේ පින්නතුනේ විද්‍යුත් බලයක්, විද්‍යුත් ශක්තියක් තියෙනවා. අපේ මොළයේ ක්‍රියාකාරීත්වයත් සමහර ක්‍රියාකාරීත්වයන් නාලයක් ඔස්සේ, ශෛලයක් ඔස්සේ නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ කියලා විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඒකත් විද්‍යුත් බලයක් වගේ ක්‍රියාවලියකින් අපේ මොළයේ ක්‍රියාවලියන් පවා සිද්ධ වෙනවා. එහෙනම් ඊටත් වඩා හරි ප්‍රබල ක්‍රියාවලියක් තමයි මානසික බලය. මේ මානසික බලය කියන එක පුනරුත්පත්තියක් ඇති කරගන්න, පුනර්භවයක් ඇති කරගන්න තරම් බලවත් මනෝකායක් අපිට තියෙනවා. එහෙනම් ශාරීරික කායකුයි මනෝකායකුයි දෙකක් එකතු වෙලා පින්නතුනේ විඤ්ඤාණ දෙකක් කාය විඤ්ඤාණයක් මනෝ විඤ්ඤාණයක් දෙකක් අපි ළඟ පවතිනවා. ඉතින් පින්නතුනේ අපි කාය විඤ්ඤාණේ පද්ධතිය පිළිබඳව නෙමෙයි වැඩියෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මනෝ විඤ්ඤාණ ධාතුවේ පිළිබඳව එය නිවැරදිව හඳුනාගෙන අපට දුක් නිවා ගන්න ආවේග පාලනය කරගන්න මානසික සුවතාවය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ අපිට බලන්න කිව් ක්‍රමයක් තියෙනවා සම්මා දිට්ඨික සම්මා සංකප්පික සම්මා වාචා ආදි වශයෙන් මාර්ගයක් හොඳයි. පිනතුරු නිර්වාණය කියන වචනට තව වචන තියෙනවා. නිරෝධය කියලා කතා කරන්නේත් නිර්වාණයටමයි. විමුක්තිය කියලා කතා කරන්නේත් නිර්වාණයටමයි. ශාන්ත ලක්ෂණ කියලා පෙන්වන්නේත් ශාන්ත භාවය කියන්නේත් නිර්වාණයටමයි පින්නතුනේ. ලෝකෝත්තර කියලා පාවිච්චි කරන්නේත් නිර්වාණයටමයි. වෙන දෙයක් නොවේ. ලෝකෝත්තර නම් එයා නිර්වාණිකයි. නිර්වාණික නම් එයා ලෝකෝත්තරයි. ඒ විදිහට පින්නතුනේ නිර්වාණය කියන වචනේ තේරෙන්නේ නැත්නම් පින්නතුනේ ශාන්ත භාවයට පත් වෙනවා. සත්‍ය අවබෝධය කියලා කියන්නේත් නිර්වාණයටමයි. විමුක්ති රසය කියන්නේත් නිර්වාණ රසයටමයි. අකාලිකයි කියලා කියන්නේත් ඒත් නිර්වාණයටමයි. අකාලිකයි කියන්නේ පින්නතුනේ නිර්වාණයටමයි. ඒ වගේ පින්නතුනේ අපි මේ කාරණය පිළිබඳව හොඳට තේරුම් කරගන්න ඕන. ඒ නිර්වාණය කියන එක අද්භූත මට්ටමේ අපි තබා ගන්න හොඳ නැහැ. නිර්වාණය කියලා කියන්නේ විවෘත භාවය. වාන කියන්නේ බැඳීම්, එහෙම නැත්නම් වසා තැබීමක්. අපි කුමකින්ද අපි වසාගෙන ඉන්නේ? අපේ මනස අපි ආවරණය කරගෙන තියෙනවා, වසාගෙන තියෙනවා. ඒ තමයි පින්නතුනේ මම කියන ස්වභාවයෙන් අපි වසාගෙන තියෙනවා. මම කියන ස්වභාවය නැත්නම් පින්නතුනේ අපේ හිත විවෘතයි. සියලු දෙනාම ලෝකේ එකක් වෙනවා. නිර්වාණයට පත් වුණොත් සියලු දෙනාම ලෝකේ ප්‍රභේදන වෙන්නේ නැහැ. ආගම් ભેද ඇති වෙන්නේ නැහැ, ಜಾති ભેද ඇති වෙන්නේ නැහැ, පුජ්‍යල ભેද වශයෙන් දකින්නේ පුදුම ලස්සන ලෝකයක්. කෙනෙක් කෙනෙකුට වෛර කරන්නේ, ඉරිෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, තරඟ කරන්නේ ලස්සන ලෝකයක් නිර්මාණය වෙනවා. නිර්වාණ ස්වභාවයට පත් වුණොත් ඒ සියල්ල සිද්ධ කරන්නේ අපි පුජ්‍යල ભેදය ඇති නිසා. පුජ්‍යලය අතර හීනමානය ඇති වෙනවා, අධිමානය ඇති වෙනවා, තරඟකාරීත්වය ඇති වෙනවා. මේ දේවල් සියල්ලක්ම ඇති වෙන්නේ මමත්වය හරහා, මමත්වය නිසා. අපේ මේ ජීවයේ මෙලව උපතේ පළවෙනි දැනීම, පළවෙනි හඳුනා ගැනීම කුමක්ද? මුලින්ම ඉගෙන ගත්තේ අපි කුමක්ද මේ ලෝකෙට මව්කුසෙන් එනකොට? මුලින්ම අපි ඉගෙන ගත්තේ මම මම කියන සංකල්පය. මම කියන දැනීම තමයි අපි මුලින්ම ඉගෙන ගත්තේ. ඊට පස්සේ පින්නතුනේ ඉගෙන ගත්ත දේවල් තමයි අනිත් සියල්ලම. ඒ ඉගෙන ගන්න දේවල් වලට කියන්නේ මගේ දැනුම. මා විසින් හදාරන ලද, මා විසින් ඉගෙන ගන්න ලද මගේ දැනුම කියලා අපි ඒකට භාවිත කරනවා. එහෙනම් අපි පළවෙනි එක අපේ මමත්වය. අපි සොයාගෙන යන නිර්වාණය මොන වගේද? සත්‍ය කියන වචනේ අපි භාවිතා කරමුකෝ. නිර්වාණය කිව්වහම ඔළුවට කිසි මේ අදහසක් නැතුව යනවා. ඒ නිසා සත්‍ය කියන වචනේ භාවිතා කරමු. මේ සත්‍ය මොන වගේද? අපි සොයා යන සත්‍ය මොන වගේද? මොන වගේ තැනකටද අපිපත් වෙන්නේ? සත්‍ය කියලා කියන්නේ අපේ මනසේ වඩා ආරක්ෂාකාරී, වඩා සුවදායි, වඩා පහසු මානසික ස්වභාවයකට පාවිච්චි කරන වචනයක්. අපි මේ උත්සාහ කරන්නේ අපේ මනස නොසෙල්වෙන තත්ත්වයකට වඩා ආරක්ෂාකාරී, වඩා සුවදායි මානසික තත්ත්වයක් නිර්මාණය කරගන්න. වෙන දෙයක් නොවේ. ධර්මය හන්නේ ඒ සඳහා. වඩා සුවදායි මානසිකත්වයක්, වඩා ශාන්ත මානසිකත්වයක්, අටලෝ දහමට හොඳින් මුහුණ දිය හැකි මානසිකත්වයක් ගොඩනගා ගන්නයි අප සියලු දෙනාම උත්සාහ කරන්නේ. ඔබත් අධ්‍යයනයක ඇති, මමත් අධ්‍යයනයක ඉන්නෝ. අපි සියලු දෙනාම අධ්‍යයනයකින් අපේ මනස තුළ මේක තෝරගන්න ඕන, තේරුම් කරගන්න ඕන. අපි කාටත් නොකිව්වට රහසින් දුක් විඳින අය සියලු දෙනාම. කවුරුත් කියන්නේ නැහැ තමන්ගේ වේදනා, ගොඩක් දේවල් කියන්නේ නැහැ. නෝන මහත්තයට කියන්නෙත් නැහැ, මහත්තයා නෝනට කියන්නෙත් නැහැ. තමන්ගේ තියෙන පෞද්ගලික වේදනා එළියට සමාජයට කියන්නෙත් නැහැ. තමන්ගේ පෞද්ගලික ලෝකයේ තුල තමන් එක්තරා වේදනාවක ජීවත් වෙනවා, නමුත් ඒක පෙන්වන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි සත්‍ය ස්වභාවය. අපි හැමෝටම අදාළ විදියට යම් චරිතයක්, යම් ස්වરૂපයක් නිර්මාණය කර ගන්නවා. ඒ නිසා ලෝකේම රඟ මඩලක් කියලා මතක් කළා. දැන් මේ සත්‍ය සොයාගන්නේ තමන්ට අතිශයින්ම අවංකව, තමන්ට අතිශයින්ම හෘද සාක්ෂියට එකඟව සොයාගෙන යන ගමනක් මේක. තමන්ටම හැබෙහිම්ම දැනෙන මනස තමයි අපි ඉලක්කගත කරගන්න ඕන. ඒක අතිශයින්ම පෞද්ගලික වෙලාවල් වලට දැනෙන ඒ මනස. තමන්ගේ නිදහසේ ඉද්දි, තමන්ගේ නිදන ඇඳේදි තමන්ට දැනෙන මනස මොකද්ද කියලා බලන්න. තමන් අතිශයින්ම පෞද්ගලිකව තනියෙන් පුටුවකට වෙලා වාඩි වෙලා ඉද්දි තියෙන මනස. මේ මනස සම්පූර්ණයෙන් මකලා යාළුවෙක් ආපු ගමන්ම කියලා අමුතු චරිතයකට එනවා. දරුවා පුතා වහම එයාට අපේ දුක කියනවත්, වේදනාව කියනවත් එහෙම මුකුත් නැහැ. අපි වෙනවම එයා වෙනුවෙන් හැඩ ගැහෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියාම සම්පූර්ණයෙන් අපේ දේවල් මැකුවා, අපි වෙනවම හැඩ ගැහුණා. අපි මතුපිටින් වස්ත්‍ර වලින් සැරසෙනවා වගේම මනසිනු ආරෝපණය වෙනව සැරසෙනවා. නමුත් ඒ ආරෝපිත වෙච්ච මනසකට නෙමේ ධර්මයේ තියෙන්නේ. අර ආරූඪ කරගත්තේ නැති, ආරෝපණය කරගත්තේ නැති සැබෑ මනසට අපි එන්න ඕන. සැබෑ අර දුක් විඳින මනස. එනිසා ඒ දේ සොයාගන්න නම් අපි මෙතන පින්නතුනේ බෞද්ධයෙක් වෙන්නත් බෑ. බෞද්ධයෙක් වුණාම අම්මෝ වෙනම හැඩ ගැහිලා තමයි යායකට මුහුණ දෙන්නේ. බෞද්ධයෙක් හැටියට ආගමිකයෙක් වෙන්නත් එපා. ජාතිකයෙක්, වාර්ගිකයෙක් වෙන්නත් එපා. පුජ්‍යලයෙක් නොවී අතිශයින්ම විවෘතව ධර්මයේ ඉදිරියේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, ධර්මයේ ධාරණය කරගන්න ඕන, ධර්මයේ හොඳින් මානසිකාරය කරන්න ඕන, ධහමට අනුව හිත පරිවර්තනය කරගන්න ඕන, හැඩගස්ව ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සමයේ මගඵල නිවන් සියලු දෙනා අවබෝධ කරගත්තේ අභිමුඛව දේශනා හද්දිමයි. එහෙමනම් මේක ඥාන දර්ශනයක්. හොඳින් ඇහුවොත්, හොඳින් නුවණ මෙහෙය කළොත් මේ මොහොතේම මේ සත්‍යයන් අවබෝධ වෙන ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අතිශයින්ම සුවදායි මානසික ස්වභාවයක්. ඒ මානසික ස්වභාවය වෙත ඔබ හරියටම පරිවර්තනය වුණොත් අන්න ඒකට අපි කියනවා මාර්ගඵල දැක්කා කියලා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස අතහැරලා සංවර වෙන්න. දැන් ඔබට ඕක කරගන්න පුළුවන් වුණා නම් ඔබ සෝහන් වෙනවා. එරණා නේද? මමත්වයේ දුරු කරලා, සීලබ්බත පරාමාස දුරු කරලා, විචිකිච්ඡාව දුරු වෙනවා ඔබ සත්‍ය අවබෝධයට පත් වෙන්න කියලා කිව්වා. ආයතනික සංවරය ඇති කරගන්න කියලා කියනකොටම සත්‍ය අවබෝධයට පත් වුණා. ඒත් අද ඒක වෙන්නේ නැහැ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියනකොට බාහ්‍ය දාරුචීවර සත්‍ය අවබෝධයට පත් වුණා. පින්තුන් අහලා තියෙනවනේ බණ කතාව නේද? ඉතින් අපිත් මේ වචනේ අහනවනේ. ඇයි අපි රහත් නොවෙන්නේ? ඇයි අපි සත්‍ය අවබෝධයට පත් නොවෙන්නේ? ඇයි අපි අදුමතරමේ මාර්ගඵලයකට පත් නොවෙන්නේ? ඔහු ළඟ තිබුණු දාර්ශනික බුද්ධිය, ඔහු ළඟ තිබුණු විදර්ශනා බලය අපි ළඟ නැහැ. ඔහු අතිශයින්ම ගවේෂණය කරමින් සිටියා සත්‍ය. අතිශයින්ම ගවේෂණය කරමින් හිටියා. මට පේපර්ස් අවිට් එකක් ගෙනල්ලද? අතිශයින්ම ගවේෂණය කරමින් සිටියා. එහෙමනම් අපි අතිශයින්ම මනස පිළිබඳව ගවේෂණයකින්, අවධියකින් සිටිමු. ඉන්න තුන් දන්නවද නිර්වාණයේ ගුණ 10ක් අහසේ තියෙනවා. නිර්වාණයේ තියෙන ලක්ෂණ 10ක් අහසේ තියෙනවා. අහසේ තියෙන ලක්ෂණ 10ක් නිර්වාණයේ තියෙනවා. ඒ කියන්නේ සත්‍යයේ තියෙනවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි මේ විශ්වගාමී කියලත් අපි පැහැදිලි කරනවා මේ සත්‍ය අවබෝධය. විශ්වගත වුණා කියලා, විශ්වගාමී වුණා කියලත් පාවිච්චි කරනවා. පැහැදිලි නේද පින්වතුනි? විශ්වගත වුණා කියලා. මොකද්ද මේ අහසේ තියෙන ලක්ෂණ 10 නිර්වාණයේ තියෙන? පින්නතුන් දන්නවනේ. 10ක් නැත්තම් ටිකක් හරි කියන්න බලන්න. නිවනේ තියෙන ලක්ෂණ 10ක් අහසේ තියෙනවා. හැබැයි අහසේ තියෙන ලක්ෂණ 10, ඒ නිවනේ තියෙන ලක්ෂණ 10 අවසනාවට මිනිස්සු ළඟ නැහැ. එතකොට දැන් මෙතෙන්දි සිද්ධ කරගන්න ඕන මොකද්ද? ඒ අහසේ තියෙන ලක්ෂණ 10ට, ඒ නිවනේ තියෙන ලක්ෂණ 10ට අපි පරිවර්තනය වෙන්න ඕනේ. පරිවර්තනය වෙන්න පුළුවන් ඥානයක් අපිට උපතින් ලැබිලා තියෙනවා. අපි ඒක භාවිතා කරන්න ඕන. ඒ වඩපු නිසා තමයි පින්නතුනි විශිෂ්ට ගණිතඥයෝ, විශිෂ්ට විද්‍යාඥයෝ, විශිෂ්ට මනෝවිද්‍යාඥයෝ, බුදුවරු, මහරහතන් වහන්සේලා සියලු දෙනාම මේ තියෙන මොළය සහ ඉන්ද්‍රයන් ටිකම තමයි පින්නතුනේ තිබුණේ. හැබැයි ඔවුන්ගේ භාවිතය නිසා තමයි ඔවුන් ඒ தත්ත්වයට පත් වුණේ. එහෙනම් අපිට දැන් ඒ தත්ත්වයට අපිපත් නොවී සිටින්නේ ඇයි? අපි භාවිතා කරන්නේ මුළුාන්තරම් මොළේ භාවිතා කරන්නේ මොළේට විවේකයක් දෙන්න තමයි බලන්නේ. එනිසා එදා කාලයේ ගෙවා දැමීම සඳහා මොළේට අපිව කම්මැලි කිරීම සඳහා වස්තු භාණ්ඩ ටිකක් තියෙනවා. ඒවා නිසා අපි කම්මැලි වෙනවා. ඒ තමයි ටීවී එක. ආගිය තොරතුරු ගැන කතා කරමින් සිටීම ආදි දේවල් බුදුහාමුදුරු දෙතිස් කතා අතරනේ එපා කියලා තියෙනවා. අන්න ඒක නිසා මොළේ හීන වෙන, දුර්වල වෙන දේවල් ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒව දිහා බලාගෙන එතනින් අපේ ගවේෂණය, පරීක්ෂණය, සොයා යෑම, ඥාන සංවර්ධනය, මානසික දියුණුව, ඒ ඔක්කොම වසා දාලා ඒ විනෝදාස්වාදයේ අපි කාලය ගත කරන එදා වේල සඳහා. ඔන්න පින්නතුනේ ඒ අහසේ තියෙන ලක්ෂණ, නිර්වාණයේ තියෙන ඒවා මම ටිකක් කියලා දෙන්නම් පින්නතුනේ. යතා මහරජ ආකාශෝ නජායති. මේ ජායති කියන්නේ උපදිනවා. නජායති උපදින එකක් නෙමෙයි. අහස කියන එක හැදිච්ච දවසක් නැහැ. අහස කියන්නේ වලාකුළු වලටවත් ග්‍රහලෝකවලටවත් නොවේ, අවකාශයට. පැහැදිලිනේ? දැන් විද්‍යාඥයෝ කොච්චර මේ අවකාශයේ සොයාගෙන යනවද විශ්වය? නිම් ඉම් නෑනේ. එහෙනම් අහස කියන්නේ කවදාවත් ආරම්භ වෙච්ච දෙයක් නෙමෙයි. මනස පුදුම සහගත වෙලා මනස නිකන් නතර වෙනවා වගේ එකක් වෙන්න ඕන මේක ගැන හරියට හිතාගෙන කල්පනා කරන්න ගියොත් වෙන්න තුනේ. කවදාවත් හටගත්තේ නැති වස්තුවක්. අපි දන්නවා අඹ ගහක් නම් හටගත් දවසක් තියෙනවා, මිනිස්සෙන් නම් හටගත් දවසක් තියෙනවා, පෘථුවියක් නම් හටගත් දවසක් තියෙනවා, චන්ද්‍රය හටගත් දවසක් තියෙනවා, හිරු හටගත් දවසක් තියෙනවා. තා බිලියන 4කින් 5කින් ওই හිරු පුපුරා විනාශ වෙනවා නේද? ඒ ඔක්කොම අපි දැනගෙන තියෙනවා. අහස හටගත් දවසක් නෑ. ඉතින් ඒක නිර්වාණයේ ලක්ෂණයක් කියනවා. නිර්වාණේ හටගත් දවසක් නෑ. සත්‍ය හටගත්ත දවසක් නෑ. එහෙනම් මේක විශ්වගාමී කියන එක සාධාරණයි. තේරුණා නේද? එහෙනම් විශ්වයේ හැමදාම පවතින දෙයක් බුදුරජාණන් වහන්සේ සොයාගෙන තියෙන්නේ. බලන්න මේ 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 දේවල් දේශනා කරන්නේ මේ නූතන මේ දුරීක්ෂයවත් සොයාගත්තේ නැති සමයන්වල උන්වහන්සේලාගේ විශිෂ්ට ඥාණයෙන්. ඒ නිසා අපි කොච්චර මේ සම්මාදිට්ඨියක දර්ශනයක අපේ උත්තමයන් වහන්සේලා ඉඳලා තියෙනවද කියලා අපි සතුට වෙන්න ඕන. ඈ ලෝකේ විවිධ මැවුම් වාදවලට හැමදේම දෙන ලෝකයේ අපි අපේ උත්තම යතිවරයන් වහන්සේලා මගපල උත්තමයන් වහන්සේලා ලෝකේ සියල්ල දැනගෙන වැඩ ඉඳලා තියෙනවා. නමී යති මැරෙන්නේ නැහැ. ඒ ලක්ෂණයක් තියෙනවා. නිර්වාණයට පත් වුණාම තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මරණින් පස්සේ උපදින්න ඇති ලක්ෂණය නෙමෙයි. ඒක වැරදි. ජීවත්ව සිටියදී නොමැරෙන ලක්ෂණය. දැන් ගාථාවෙන් පිනුතුන් අහලා තියෙනවනේ අප්පමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමී යන්ති. මොකක්ද ඒකේ තේරුම? ස්වාමීන් වහන්සේලා ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න අප්පමත්තා නමී යන්ති. අප්‍රමාදී මිනිසා මිය යන්නේ නැත. නොමරෙන මිනිසකි. අමරණීයයි. එහෙමනම් අපි මේ කතා කරන පින්නතුනි බොරුවක් නේද මලාට පස්සේ උපදින්න ඇති නිවනක් ගැන? සම්පූර්ණ අවිද්‍යාව නිසා, නොදන්නකම නිසා, අඥානකම නිසා, මෝහය නිසා කියන වචනයක් ඒක. මලහට පස්සේ උපදින්න ඇති කියන එක. එහෙමනම් නිර්වාණ අවබෝධයේදී සිද්ධ වෙන්නේ පළමුවෙන්ම සිද්ධ වෙන්නේ මිය යන්නේ නැති එක. තේරුණා නේද? මිය යන්නේ නැති එක තමයි සිද්ධ වෙන්නේ. ඒක තේරෙන්නේ නැද්ද? මිය යන්නේ නැහැ කියලා කියන්නේ මනසින් මිය යන්නේ. ශාරීරිකව තමයි මිය යන්නේ. මනසින් මිය යන්න දෙයක් තියෙන්න ඕනනේ. නේද? දැන් ඔබ ළඟ රත්තරන් මුද්දක් තිබුණොත් නැති වෙනවා. නැත්තම් නැති වෙන්නේ නෑනේ. ඒ වගේ අල්ලගත් දෙයක් නැති තත්ත්වයට පත් වුණාට පස්සේ නැති වෙන්න දෙයක් තියනවද? නෑනේ. මැරෙන්න දෙයක් තියනවද? නෑනේ. එහෙනම් හරිනේ. පැහැදිලිනේ. අපමත්තා නොමියන්ති. අහන්න ඕනේ. මැරුණම් පස්සේ නූපදින එකක් නෙමෙයි ස්වාමීනි. ජීවත්ව සිටියදීම නොමැරෙන තත්ත්වයක් නේද නිර්වාණය කියන්නේ? එමනම් අපි එතනින් වටහා ගන්න ඕන අමරණීය තත්ත්වයකට. එහෙනම් බුදුරජාණන් වහන්සේලා මිය යන්නේ නැත. උන්වහන්සේලා අමරණීයයි. මහරහතන් වහන්සේලා මිය ගියේ නැත. අමරණීයයි. උන්වහන්සේලා මිය ගියේ නැහැ. මිය යන්නේ අවිද්‍යාත්මක සත්වයා පමණයි. අහවල් තැන තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. පිනතර නිර්වාණය අහවල් තැන තියෙනවා කියලා කියන්න බෑ. අහසෙත් අග අතන තියෙනවා, මුල මෙතන තියෙනවා, මැද මෙතන තියෙනවා කියලා අහසෙ පෙන්වන්න බෑ. නිර්වාණයත් පිනතුනේ එහෙම තැනක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. නිර්වාණය තැනක් අපි දන්නවනම් අපිට එතනට දෙපයින් ගමන් කරලා ඒ දේ ලබා ගන්න පුළුවන්. අනුරාධපුරේ තියෙනවනම් අපිට අනුරාධපුරේට ගිහිල්ලා ගන්න පුළුවන්. නුවර තියෙනවනම් නුවරට ගිහිල්ලා ගන්න පුළුවන්. කතරගම තියෙනවනම් එහෙට ගිහිල්ලා ගන්න පුළුවන්. අපේ ශරීරයේ කොතනක හරි තියෙනවනම් නිර්වාණය කියලා ඒ දේ අපිට ඇති කරගන්න පුළුවන්. යම්කිසි මොලේ රසායනික තත්ත්වයක් වර්ධනය කළාම නිර්වාණය කියන එක මතු කර ගන්න පුළුවන් නම් ඒ රසායනය අපිට නිෂ්පාදනය කරලා ඒ රසායනය එන්නත් කළා නිර්වාණය ළඟා කර ගන්න පුළුවන්. හරිම ලේසියි. එහෙනම් පින්නතුනේ එහෙම ගොඩනගා ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි පින්නතුනේ. අහස පින්නතුනේ කිසිවකින් කිසිවක් ආවරණය වෙලා නැහැ. ආවරණය කියන්නේ දැන් මේ අපි නිවසක් ඇතුළත නිවසක් හදාගෙන ඉන්නේ ආවරණය වෙන්න. ශරීරයක් හැමකින් මස් වලින් ආවරණය වෙනවා. ගහක් නම් පොත්තකින් ආවරණය වෙනවා. එකිනෙකට බැඳුණු තව තව හේතුන් නිසා ශක්තිය නිසා ආවරණය වෙලා බැඳිලා පවතිනවා. දැන් අපේ සූර්යයා හිරුට බැඳිලා ආවරණය වෙලා සිටිනවා. ඒක ආකර්ෂණයේ සිටිනවා. අහසත් පින්නතුනේ නිරාවරණයි. එකකින් තව එකකින් බැඳලා නැහැ. ඒක තුල තියෙන ග්‍රහ වස්තුන් ටික එකිනෙකට බැඳිලා වැඩ කළාට අහස නිරාවරණ වූ විවෘත එකක්. එහෙමනම් නිර්වාණයත් පින්නතුනේ හේතු ප්‍රත්‍යයන් නැති හේතු ප්‍රත්‍ය නිරෝධයක් පවතින තැන. හැම දෙයකටම හේතු ප්‍රත්‍ය තියෙනව නේද? දරුවෙකුට මවෙක් පියෙක් ඉන්නවා වගේ හේතු ප්‍රත්‍ය. ඒ අම්මා තාත්තට තව අම්මා තාත්තලා ඉන්නවා වගේ හේතු ප්‍රත්‍ය. තව තවත් අම්මා තාත්තට ඊළඟට ශරීරයේ වෙනත් ශෛල ගැන කතා කරන්න ගියත් ඒත් එහෙමයි. හේතු ප්‍රත්‍ය තියෙනවා. නමුත් පිනතුනේ නිර්වාණ ධර්මය කියලා කියන්නේ නිරාවරණ වූ දෙයක්, හේතු ප්‍රත්‍ය නිරෝධයක්. හේතු ප්‍රත්‍යක් නැති දෙයක්. ඒ නිසා ඒක සදාතනිකයි, අකාලිකයි. එවැනි ලක්ෂණ තියෙන පිනතුනේ සොරුන්ට මේක පැහැර ගන්න බෑ. දෙයක් නොවන නිසා කාටවත් ඒක පැහැර ගන්න පුළුවන් කමක් නැහැ. බලහත්කාරයෙන් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. සංගවල තියන්න පුළුවන් කමක් නැහැ. නැති වෙයි කියලා බය වෙන්න උවමනාවක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේලාගේ ආර්ය උත්තමයන් වහන්සේලාගේ අහලා තියෙනවද පිනතුරි මාර්ගඵල පිරිහුණා කියලා? එහෙම එකක් අහලා නැහැ. ධ්‍යාන පිරිහෙනවා, මාර්ගඵල පිරිහෙන්නේ නෑ. පින්නතුනේ මාර්ගඵල පිරිහෙන්නේ නෑ. ඊළඟට පින්නතුන්ට ගෙනල්ලා දක්වන්න කැමති පින්නතුන් හැමදාම කියවන ආර්ය අෂ්ටාංග මාර්ගය ටිකක් වෙනස්ව හිතන්න. මං කිව්වනේ මං දන්න ටිකමයි පින්නතුන්ට කියලා දෙන්නේ කියලා. මෙන්න මේ වගේ ඉහළ ඉඳලා පහළට ආර්ය අෂ්ටාංග මාර්ගය ලියා ගන්න ඕන. ගෙදරකින් මේ වැඩේ කරන්න. මේ වගේ ලියා ගන්න. ලියාගත්තට පස්සේ මැදින් ඉරක් ගන්න. එම එක කොටසක් කොටු කරලා තියෙනවා, අනිත් කොටස විවෘතව තියෙනවා. සම්මා කියන ගුණය මේ පැත්තේ දිගටම තියෙනවා, මේ පැත්තේ තියෙනවා. ඔබ ළඟ තියෙන දේවල් ටික, මේ තියෙන ඔබ ළඟ නැති දේවල් ටික, මේ තියෙන ඔබ ළඟ තියෙන දේවල් ටික. දිට්ටි තියෙනවද? තියෙනවනේ. දෘෂ්ටි තියෙනවා. සංකල්ප තියෙනවද? තියෙනවා. වචන තියෙනවද? තියෙනවා. කම්මන්ත, ක්‍රියාකාරකම්, මානසික ක්‍රියා, කායික ක්‍රියා, මේ ඔක්කොම තියෙනවා. ආජීව, ජීවන රටා, ජීවන පැවැත්ම, ජීවන ස්වභාවයක්, ලක්ෂණයක් ඔබට තියෙනවා. වායාම, උත්සාහය, එක එක දේවල් වලට උත්සාහය, වීරිය වගේ දේවල් යොදමින් තිබෙනවා. සතිය, සතිය කියන්නේ ඔබ පිළිබඳව, ඔබේ පැවැත්ම පිළිබඳව සිහිය, සතිය, කල්පනාව තියෙනවා. සමාධිය, ඔව් අපේ ජීවිතය පිළිබඳව අපි යම් සමාධියක, ලෞකික සමාධියක වාසය කරනවා පින්නතුනේ. එහෙමනම් මේ සමාධියක් තියෙනවා. දැන් පින්නතුන් ටිකක් මවිතයට පත් වෙන කාරණයක් කියන්නද පින්නතුන්ට? මේ එකක්වත් නිර්වාණේ නෑ. සත්‍ය අවබෝධය නෑ. පුදුමයට පත් වුණාද නැද්ද? පත් වුණානේ. ආ ඒක තමයි කියන්නේ. හැබැයි ඔක තේරුම් ගන්න මහන්සි වෙන්න. සම්මා කියන ගුණය යොදලා තියෙන පින්නතුනේ මේ කාරණේ නිෂේධනය කරන්න, නැති කරලා දාන්න. නී කියන උපසර්ගයේ යෙදුවාම රස කියන එකට නී රස කියලා දැම්මහම රස නැහැ කියන එකට. ඒකේ අමිහිරි රසක් නෙමේ, රසක් නැති වෙනවා. ඒකේ රහක් නැහැ. නී රස. ඒ වගේ පින්නතුනේ නිෂේධනය කරලා දාන්න පාවිච්චි කරනවා සම්මා. සම්මා දිට්ඨි කියන්නේ දෘෂ්ටි නැති බව. එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා යහපත් දැක්ම. යහපත් දැක්ම කියලා කියන්නේ දෘෂ්ටි නැති බව විය යුතු නේද? දෘෂ්ටියක් තියෙනවා නම් ඒකට යහපත් දැක්ම කියලා කියන්න පුළුවන්ද? මොනවද තියෙන අපිට තියෙන දෘෂ්ටි? අත්තවාද දෘෂ්ටි, පරවාද දෘෂ්ටි, එන් එහාට ගියාම ආගමික දෘෂ්ටි, වාර්ගික දෘෂ්ටි, ජාතික දෘෂ්ටි, පුජ්‍යල දෘෂ්ටි, නොයෙකුත් නොයෙකුත් පිළිබඳව දෘෂ්ටි ජාලයක් අපිට තියෙනවා. එහෙමනම් ඒ දිට්ටි නිසාම දුක් විඳිනවා. දිට්ටිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටි නොගැනීමේ සීලයක්, දසනේන සම්පන්නෝ කාමේසු විනෙයගේද නහි ධාතු ගබ්බදේ යම් පුනරේතීති කියලා අපි පිරිත්වල හැමදාම කියවනවා. එවනම් දෘෂ්ටි නොගැනීම දිට්ටි නෑ සම්මා කියන ගුණයට පැමිණෙනකොට. ඔබ ඉන්නේ මේ පැත්තේද මේ පැත්තේද? මේ පැති දෙකක් ඉන්නේ. මේ පැත්ත ලෞකික පැත්ත, මේ පැත්ත ලෝකෝත්තර පැත්ත. මේ පැත්ත සත්‍යයේ පැත්ත, මේ පැත්ත අවිද්‍යාවේ පැත්ත. මෙහෙම බෙදලා හදාගත්තේ නෑ නේද? තමන් කවදාකවත් හැදෑරුවේ නෑනේ. මට හිතුණානේ මේක මෙහෙම කරන්න ඕන කියලා. මේක දිග අතට මෙහෙම මෙහෙම කියවලා හරියන්නේ. අපිත් කියෙව්වේ එහෙමයි. මට හිතා එහෙම නෙමෙයි. මෙහෙම පෙළ ගස්සන්න ඕන. මෙහෙම වෙල ගස්සලා ඉරක් අඳින්න ඕන. බැලුවාම මෙහෙම බෙදුනා. දැන් බුදුරජාන් වහන්සේගේ සම්මා කියන වචනය පින්නතුනේ හැමතැනම භාවිතා කරනවා. සම්‍යක් ඥාන දර්ශනය. සම්‍යක් ප්‍රතිපදාව. සම්මා ගුණ. සම්‍යක් සිත. සම්‍යක් දර්ශනය. මේ හැම දෙයකම භාවිතා කරන්න පිළිතුරු මෙන්න මේ යහපත හෙවත් සත්‍ය. එහෙමනම් පිළිතුරුනි සත්‍ය අවබෝධය වූවෙකුට නැත්නම් මොනවද? දෘෂ්ටි නෑ, දැක්මක් නෑ. ඒ නිසා යා සන්තෝෂෙන් ඉන්නවා. දැන් අපිට සන්තෝෂෙන් ඉන්න බැරි මොකෝ? දිට්ටි තියනානේ. සන්තෝෂෙන් ඉන්න නම් පින්නතුනේ දෘෂ්ටි නැතුව වාසය කරන්න ඕන. විශ්වයේ ස්වභාවය එයයි. උප්පත්තියේ ස්වභාවය ආරම්භය එයයි. අපිට දෘෂ්ටි තිබුණේ නැහැ. පහළ වුණාට පස්සේ අපි දිට්ටි ගත වෙන්න පටන් ගත්තා. දැන් කොච්චර දිට්ටි ගත වුණාද? දැන් රෝහලේ උපදින පුංචි ළමයට මම කියන දිට්ටිය විතරක් මුලින්ම දැනගත්තා. සක්කාය දිට්ටි. එයා උප්පත්තියේදීම පළවෙනි දැනීම, පළවෙනි අධ්‍යාපනය ඒක තමයි සක්කාය දිට්ටි. කලලේදීම කලලේ අල්ලගෙන මම කියන දැනීම ලබා ගත්තා. ඉන්පසුව තාම නෑ, දෙමව්පියෝ ලං වෙන්න ඕන. දෙමව්පියෝ ලං වෙච්ච ගමන්ම එක්කෝ නළලේ අලු ගෑවා, නැත්තම් මොනවා හරි ලාංඡනයක් තිබ්බා, එක්කෝ නූලක් බැඳා, මොනවා හරි කළා. ඉක්මනින්ම ළමයා ආගමික කරණේ කරන්න ඕන. දැන් බලන්න අපිට ඔක්කොම එකතු වෙලා හානි කරන ළමයෙකුට අල්ලල බඳිනවා ඉස්සෙල්ලම ආගමේ. තවත් ඕනම් පූජකයාත් ගෙන්නලා එක්කෝ නාවලා මොනවා හරි කරලා මේ ළමයා ආගමික කරණය කරගන්න ඕන ඉක්මනින්ම. දිට්ටිගත භාවයට පත් කරන්න ඕන. ඊළඟට ලොකු මහත් වෙන්න වෙන්න යාගේ මනසට එයාගේ පවුල් පරිසරය, තත්ත්වය, පරම්පරාව ඒ ඔක්කොම හිමින් හිමින් සැරේ දිට්ටිගත කරනවා. ඔයා මේ විදියට තමයි ඉන්න ඕන, ඔබ මේ විදියට තමයි කතා කරන්න ඕන. පොඩි පවුලක නම් එයා උගන්වනවා හාම මාත්‍යා එනකොට ගරු කරන්න ඕන, හාම මහත්තයාට නැමෙන්න ඕන, හාම මහත්තයාට එහෙයි කියන්න ඕන. එයා උගන්වනවා ඒ ශෛලිය. හාම මහත්තයාගේ දරුවට උගන්වනවා අර මිනිස්සුන්ට මෙහෙම කතා කරන්න ඕන, මේ විදියට ඉන්න ඕන. හාමු චරිත උගන්වනවා නේ. අනේ එක එක චරිතවල එක එක පවුල් පසුබිම් වල මේ එක එක දේවල් උගන්වනවා. හීනමානේ දේවල් උගන්වනවා, අදිමානේ දේවල් උගන්වනවා, නොයෙකුත් දේවල් උගන්වනවා. අපේ අම්මා තාත්තලාත් අපිට ඒව උගන්වනකොට මං ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා. ලොකු දේවල් උගන්වනවා, පොඩි දේවල් පොඩියට ඉන්න උගන්වනවා, ලොකුවට ඉන්න උගන්වනවා. ඒ තමයි දිට්ටිගත භාවල් ඇති කරන සංකල්ප ඇති කරන පින්නතුනි. දැන් බලන්න දිට්ටිගත භාවයක් නැත්තම් මොනතරම් සුවපත් ජීවිතයක් තියෙනවද? ඊට පස්සේ පින්නතුනි සංකල්ප. ආර්ය උත්තමයන්ට ආර්ය ශ්‍රාවකයන්ට බෞද්ධයන්ට සංකල්ප තියෙන්න බෑ. සංකල්ප නැතුව ඉන්න ඕන. ඔබට සංකල්ප තියෙනව නේද? සංකල්ප මත තර්ක වාද විවාද සියල්ල හට ගන්නවා. සංකල්ප නිසා සතුටෙන් ජීවත් වෙන්න බෑ. සංකල්ප නිසා සතුටෙන් ජීවත් වෙන්න බෑ. සංකල්ප නැත්තම් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. සංකල්ප අතහැර බලා සිටින්න. මේ පැත්තේ ලස්සන වදනක් තියෙනවා. මේ අරු තමයි මේ ඉන්නේ. මොනවද කියන්නේ? මිනිසාට සියලු කරදර පැමිණෙන්නේ ඔහු නිහඬව සිටීමට නොදන්නා බැවිනි. මේ මිනිස්යාට සියලු කරදර ඇවිල්ලා තියෙන්නේ මේ සම්මාදිට්ඨිය ඉන්න බැරි නිසා, සම්මා සංකප්පේ ඉන්න බැරි නිසා. ඒකයි මේ කතා කරන්නේ. මේක ප්‍රකාශ කරේ මේ විදිහට අචංචා හාමුදුරුවෝ. මම මේක දැකලා මේ කොපි කරගත්තා. උන්වහන්සේගේ ගෞරවය උන්වහන්සේට දෙන්න ඕන. ඇත්තද බොරුද? නිහඬව ඉන්න දන්නේ නැති නිසා තමයි අපිට ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. ගොඩාක් අය ප්‍රශ්න ඇති වුණාම ප්‍රශ්න විසඳන්න යනවා. මම හැම වෙලාවෙම කියන්නේ ප්‍රශ්න විසඳන්න යන්න එපා. ඔහොම තියෙන්න ඇරෙන්නේ. ප්‍රශ්න විසඳන්න ගියාම මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා. තව තව වචන වැඩි වෙනවා. ආයිත් එයා අනිත් කෙනාට කියනවා, හරම ඇහුව ආරයා මට කෝල් කළා. ඇත්තද? එයා අරයට කියනවා, එයා මෙයාට කියනවා. ඒකෙන් තව ප්‍රශ්න උපදිනවා. ඇයි එයාගෙන් ඇහුවේ? ඇයි එයාට කිව්වේ? තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ එයාගේ වැරදි තව නොදන්න දේවලුත් අපිත් දන්න දේවල් තියෙනවා කියලා කියවනවා. ඊට පස්සේ ප්‍රශ්න තව අවුස්සනවා. ඊට පස්සේ එයාත් කිව්වා, ඔයාට මෙහෙම කිව්වා කියපු ගමන් ආයි මේ පැත්තනොත් කියනවා, ඔය ඊට වඩා දේවල් අපි දන්නවා එයා ගැන. ප්‍රශ්න ගොඩයි. හොඳම දේ තමයි ප්‍රශ්න විසඳන්න එපා. ඒක බුද්ධිගෝචරව ගන්න, විසඳන්න ඕන තැනකදී විසඳන්න. නමුත් තේරුම් කරගන්න, වැඩි සොලවන්න යන්න එපා. එතකොට ප්‍රශ්න වැඩි වෙනවා. ඒක තමන්ගේ ලෞකික ජීවිතයට පැවැත්මට ගොඩාක් හොඳ උත්තරයක්. නිහඬ භාවය පුරුදු කරගන්න එක. එහෙමනම් මේ සම්මා කියන ගුණයෙන් පෙන්වන්නේ ඒ නිහඬ භාවය. ඒ සංවර භව කියලා වචනේ භාවිතා කරනවා. නිරෝධ භව, ශාන්ත භව ආදී වචන පාවිච්චි කරනවා. ඊළඟට පින්න තුනේ ආර්ය උත්තමයෙක් ළඟ වචන නැහැ. ඇත්ත ළඟ වචන තියෙනනේ. වචන කොහොමද නිර්මාණය වුනේ? මම දැක්ක මේ ගෝත්‍රිකයෝ ටිකක් තාමත් ඉන්න ලංකාවේ ලෝකේ. ඒගොල්ලොන්ගේ මේ වචන තියෙන්නේ මේ ටට්ටක් ගානවා. නැගලා තියන්නේ නේද? ඒ શબ્දේ මං කරන්න කැමති නෑනේ. එහෙනම් ටට් 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 ගෑවම එයා ඒකෙන් තමයි ඉගෙන ගන්නේ. අර ඒ කාලේ අර ටයිප් රයිටර් එකේ શબ્ද වගේ. ඉස්සර મેસેජ් එකක් යවාගෙන තියෙන්නේ මුල්ම කාලේ ඔය ටයිටැනික් නැවු තින කාලේදී මෙහෙම සංඥා නියවන්නේ නේද? ඔය ඒ දර්ශනවල එහෙම තියෙන්නේ ඒ සංඥා යවන්නේ. ඒ අකුරුත් යවා ගන්න බෑ තාම. එතකොට ඉරි කෑලි වලින් තමයි එයා අඳුනගන්නේ. ඉරි කෑලි තුනක් ආවම මේ වචනේ, හතරක් ආවම මේ වචනේ, ඇල ඉරියාවම මෙහෙමයි මෙහෙමයි කියලා එයා ඔළුවේ දාගෙන තියෙන්නේ. ඉතින් මේ භාෂාව කියන්නේ කුමක්ද? සංකල්පයක්, දිට්ඨියක්, නිර්මාණයක්. චිත්ත රූප නිර්මාණය කිරීම සඳහා තියෙන ධුනියක්. දැන් මා නිෂ්පාදනය කරන ධ්වනි වලින් ඔබේ චිත්ත රූප අවදි වෙනවා වේගෙන්. ඔබ සිංහල බස දන්නා බැවින්. හැබැයි මේ බස නොදන්නා කෙනෙක්, බස අඩුවෙන් දන්නා කෙනෙක් සිටියොත් ඔහුට අඩුවෙන් තමයි චිත්ත රූප නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ වචන තිබෙන්නේ කුමක් සඳහාද? අපි තුල සංකාර ඇති කරන්න. වචී සංකාර. අහලා තියෙනව නේද? සංකාරා පරමා දුක්ඛා. එහෙනම් අපි දුක් එකතු කරන වචන එකතු කරනකොට වචනවලත් තියෙන්නේ කුමක්ද? දිට්ඨි තියෙනවා, සංකල්ප තියෙනවා. ඒවයින් සෑදුනාම වචන කියලා අපි කියනවා. එහෙනම් ආර්ය උත්තමෙක් ළඟ නැත්තේ මොනවද? වචන නැහැ. ඉතින් මම මේ ආර්ය පරේෂණයේ ගවේෂණය කරන කාලෙදි මට නිතරම ඇහෙන වචනයක් තමයි පින්වත්නි මේ වචන බොරු කියලා කියනවා. මට තේරෙන්නෙම නෑ ඒක. ඔයත්තන්ට තේරෙන්නේ නැහැ තාම. වචන බොරු කියනවා. මං විශේෂ අවධානයකින් මේ පිළිබඳව උනන්දුවකින් ඕනකමකින් පරීක්ෂණය කළා. පින්නතුනේ ලැබෙන හැම විවේකයක්ම අපි ධර්ම පරීක්ෂණයට යොදාගත්තා. භික්ෂුන් වහන්සේලාට ලැබෙනවා මිදුලාම දින්න. ඒ වෙලාවට මේ ධර්ම කරන්නේ වචන සියල්ල බොරු. අත ලියාගෙන යනවා. වචන සියල්ල බොරු. මොකද්ද? ඒක සොයාගෙන යනවා. ගවේෂණය කරනවා. විශේෂ කාලය යොදාගන්නේ නැහැ. Tamanට සතපෙන්න ලැබුණාම නිින්ද යනකම් වෙලාවක් තියෙනවා. ඒ වෙලාවෙත් ධර්ම පරීක්ෂණය කරනවා. දානයකට වැඩම කළාම නිහඬව ඉන්න කාලය තියෙනවා. ඒ වෙලාවෙත් අපි ධර්ම පරීක්ෂණය කරනවා. වාහනයක ගමන් කරනකොට බස් එකක කෝච්චියක ගමන් කරද්දී අපිට කාලය තියෙනවා. ඒ කාලය තමයි යොදාගන්නේ ධර්ම පරීක්ෂණයට කියවීමට. ඒ නිසා වෙනම වෙලාවල් හොය හොයා ඉන්න එපා. භාවනා මධ්‍යස්ථාන ගන්න යන්න. ඔය තියෙන්නේ Tamanට රෙදි සෝදන ටික වෙලාවත් ධර්ම පරීක්ෂණය කරන්න. කෑම සොයන වෙන වෙලාවටත් ධර්ම පරීක්ෂණය කරන්න. තමන්ට වාහනේ ඩ්‍රයිව් කරන වෙලාවල් වලට සමහර වෙලාවට තමන් ටිකක් ධර්ම පිළිබඳව අහන්න වෙලාවක් යොමු කරගන්න. හරි. සම්මා කම්මන්ත. එනතුනේ ආර්ය ශ්‍රාවකය ළඟ කම්මන්ත නැහැ. සකස් කරගත්ත දේවල් නැහැ. සකස් කරන්නෙත් නැහැ. සියලුම සකස් කිරීම අවසන් කළා තියෙන්නේ. ඊළඟට පින්නතුනේ ආජීව ජීවන රටාවක් ස්වરૂපයක් ලක්ෂණයක් නැහැ. ඒක ඔප්පු වෙන තැනක් හොඳටම ප්‍රකට වෙන තැනක් පින්නතුනේ පෙන්වන්නම් බුදුරජාණන් වහන්සේට කියනවා රාජ වංශිකයෝ පිඳුසිඟා යන්නේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ රාජ වංශි මම බුද්ධ වංශේ. අපිට යන්න පුළුවන්. හිතන්න පොඩි පහේ නිග්‍රහාවක් නින්දාවක්ද මේ යුගයේ අදිමානයෙන් ඉන්න රජවරුන්ගේ තම පුත්‍රයා තමන්ගේ පලාතටම ඇවිල්ලා තමන්ගේ අතවැසියන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ගේ ඉස්සරහා ඉන්නවා කියලා දැක්කහම පුතජන භාවයේ තිබුණා නම් ඒ තාත්තගේ ලය පැලෙන්න පුළුවන් ඔළුව පුපුරන්න පුළුවන්. ඒක ඔබේ දරුවෙක් සමහරලාට කළත් ඔබේම ගෙදර ඉස්සරහා මේ අපේ ගෙවල් වලට වැඩ කරන්න එන මේ උදවියගේ ගෙදර පවා ඉස්සරහට ගිහිල්ලා ඔබේ පුතා හිටියොත් එහෙම පිණ්ඩපාතේ වැඩලා මෙහෙම කළා. ඔබ ඔබේ ලයට ඔබේ මොළේට මොකද වෙන්නේ කියලා හිතන්නේ. එහෙනම් ඒ පීඩනය එදා ඒ තාත්තට දැනුන්නේ නැති. හැබැයි මේ කම්පන තුලින් තාත්තව මාර්ගඵලවලට ගෙනාවා. එහෙමනම් එහෙම ජීවන රටාවක් හදාගත්තේ නැහැ. ඕනම තත්ත්වයකට අනුගත වෙලා ජීවත් වෙන්න පුළුවන් අර තත්වයක් නඩත්තු කිරීම සඳහා කියලා එකක් නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට බස් එකේ වඩින්න පුළුවන්, කෝච්චියේ වඩින්න පුළුවන්, වාහන වඩින්න පුළුවන්, පයින් වඩින්න පුළුවන්, ත්‍රිවිලර් එකේ වඩින්න පුළුවන්. කට්ටිය ඉතින් අහනවා ඇයි ස්වාමීන් වහන්සේ අද ත්‍රිවිලර් එකේ? ඇයි අද බස් එකේ? ඇයි අද පයින්? නෑ අපිට චරිතයක් නෑ. අපිට නඩත්තු කරන්න චරිතයක් නෑ. නැති වුණොත් බෑ කියලා එකක් එහෙම එකක් නෑ. නැති වුණත් එකයි, තිබුණත් එකයි. නැති කරගන්න ඕනේ නැහැ හිතලා මතලා. තියෙන්න ඕන මිනිස්සෙකුට. නමුත් ඕනම තත්ත්වයක් පිළිගන්න පුළුවන් තැනක ජීවත් වෙන්න ඕන. ඊට පස්සේ පින්නතුනේ අපි ළඟ තියෙන ජයග්‍රාහී සාර්ථකත්වය කියන මේ දෙයක් සොයාගෙන යනවා. ඔබේ මව්පියන් සාර්ථකත්වයේ සොයාගෙන ගියා. ඒ මව්පියන්ගේ මව්පියෝත් සාර්ථකත්වයේ සොයාගෙන ගියා. ඒ මව්පියන්ගේ මව්පියෝ සාර්ථකත්වයේ සොයාගෙන ගියා. ඒත් කියලා නැති වුණාද පුතේ මං සාර්ථකත්වයේ සොයාගත්තා කියලා? නෑ. ඔබත් අද සාර්ථකත්වයේ සොයා යනවා. ඔබත් කියලා නැතිද මේ දරුවන්ට පුතේ මං සාර්ථකත්වයේ සොයාගත්තා? නෑ. එහෙම සක්සස් කියලා එකක් නෑ. සාර්ථකත්වයේ කියලා එකක් ලෝකේ කොයිවකවත් නෑ. ඒක සංකල්පයක්. තේරුණා නේද? ඒක සංකල්පයක්. ඉස්සර සාර්ථකම මිනිස්සයා කියලා කියන්නේ තිරික්කලයක් තියෙන මිනිස්සයා. කරත්තයක් ත්‍රික්කලයක් තිබ්බනම් 800 ගණන් වල නේද 900 ගණන් වල මුලභාගේ පලාතේ හාමු මාත්‍ය ත්‍රික්කලෙන් ගුඩුගුඩු ගාලා ගියේ ඈ සිද්ධාර්ථ කුමාරයා පවා අශ්ව කරත්තේ ත්‍රික්කලේ ගියේ කොන්ද කැඩෙනවා ඇතිනේ ඒක යද්දි අපි සැපයි කියලා හිතුවට රාජ සැපයි කියලා කිව්වට අද ත්‍රිවිලර් එකේ යන මිනිස්සෙගේ සැපේ තිබුණේ නැහැ ඒ ත්‍රිවිලර් එකේ එනිසා සංකල්පයක් විතරයි පින්නතුනේ අපේ සියලු උත්සාහයන්වල තියෙන නිසා වහාම ලෝකේ මිනිස්සයෝ සාර්ථකත්වයේ අධ්‍යාත්මය තුලින් සොයන්න පෙළඹෙන්න ඕනේ මුළු මහත් ලෝකේම. එනිසා දරුවන්ට උනත් සාර්ථකත්වයේ පුතේ තියෙන අධ්‍යාත්මිකවයි සාර්ථකත්වයේ වාහන ගොඩක් ලබා ගත්තට ගෙවල් ගොඩක් හැදුවට එහෙම සාර්ථකත්වයේ හම්බ වෙන්නේ නෑ කියලා එක මතක තියාගන්න ඕනේ. ඊළඟට පින්නතුනේ අපි ගොඩාක් වෙලාවට බණ ධර්ම අහද්දි හිම අපිට කියනවා සතිය දියුණු කරන්න සිහිය දියුණු කරන්න කිය. දැන් පින්නතුනේ තව පුදුමයටපත් කරන කාරණයක් දැම්මම කියනවා. විමතියටපත් වෙනවා. මේ හාමුදුරු බණ විකෘති කරනවා කියලා කියන්නේ ඉඳ තියෙනවා. ඒ වුණාට ගිහිල්ලා කල්පනා කරලා බලන්න මගේ අරුත මොකද්ද කියලා. සම්මා සති මං කියනවා ආර්ය උත්තමයන් වහන්සේලාට සිහිය නැහැ කියලා. දැන් කොහොමද වැඩේ? පිළිගන්නම බෑ. අපේ හාමුදුරු අපිට කියලා තියෙන සිහිය වැඩි දියුණු කරන්න ඕන, සිහිය තියෙන්න ඕන, සිහිය නැතුව බෑ. මේ හාමුදුරු කියනවානේ මේ සිහිය ඕනේ නෑ කියලා. සම්මා සති කියන්නේ සිහිය නෑ කියන එක. මොකද්ද මේ සිහිය නෑ කියන එකෙන් අදහස් කරන්නේ? අපේ සිහියක් තියෙනවා පින්නතුනේ, සිහිය දෝෂයක් තියෙනවා. ඒ සිහිය පිරිසිදු නෑ. ඒ සිහිය තියෙන්නේ පින්නතුනේ අතීතය පිළිබඳව, කරපු කීපු දේවල් පිළිබඳව, අනාගතේ කරන්න කියන්න තියෙන දේවල් පිළිබඳව සිහියක්, වර්තමානයේ ලෞකික දේවල් පිළිබඳව විහිදුණු පැතුරුණු දෘෂ්ටිගත සිහියක් තියෙන්නේ. ඒ සිහිය වේදනා විඳිනවා. ඒ සිහිය දුක් විඳිනවා. ඒ සිහිය බය වෙනවා. ඒ සිහිය කරදරයටපත් වෙනවා. එහෙනම් සම්මා සති කියලා කියන්න පින්නතුනේ එහෙම පීඩා නොලබන අකාලික සිහියක්. ඒ සිහිය පිරිසිදුයි. ඒ සිහිය කිසිවක් සමග බැඳිලා නැහැ. තේරුණා නේද? ඔබේ තියෙන සිහිය බැඳිලාද නැද්ද? තමා සමග බැඳිලා තියෙනවා. තමාගේ ඇතිවෙන අරමුණු සමග බැඳී පවතිනවා. එහෙනම් නොබැඳුණු සිහියකට තමයි මෙතන කියන්නේ. ඒ නිසා අර කිසිම දෙයකට බැඳිලා නැති නිසා කිසිම දෙයක් එක්ක පුජ්‍යලත්වයකින් දිත්වයකින් ක්‍රියා නොකරන නිසා. දැන් පුජ්‍යලයක් විසින් තවත් දෙයක් මතක තියාගත්තාම ඒකට අපි කියනවා සිහිය. එවැනි ක්‍රියාවලියක් මෙතන සිද්ධ නොවන නිසා අපි කියනවා සිහිය නැත. සිහිය ඇත හෝ සිහිය නැත හෝ නොවේ, සිහිය නැත. ඒක විස්මිත කාරණයක්, හිතන්න ඉඩ තියෙන කාරණයක්, නොතේරෙන කාරණයක්, පරේෂණය කළ යුතු කාරණයක්, එක පාරට ප්‍රතික්ෂේප නොකළ යුතු කාරණයක්, එක පාරට පිළි නොගත යුතු කාරණයක්. ඔබට ඒක ගවේෂණාත්මක කොටසට තියාගන්න. පැහැදිලිනේ? තවතරක ගිහින් කියන්නත් එපා. තමන් පරේෂණය සඳහා පමණක් තියාගන්න සිහිය නැතුව වාසය කිරීම. මම නම් හරි කැමති සිහිය නැතුව ඉන්න. සිහිය නැතුව ඉන්නවා කියන්නේ වෙනතුන මේ කතා බහ කරනව පවතිනවා තමයි. නොඇලී වාසය කිරීම කියලා කියන්නත් පුළුවන්. තේරුණා නේද? තමන් මනසින් කිසිම කෙනෙක් එක්ක කිසිම දෙයක් එක්ක ඉච්චර බැඳෙන්නේ නැතුව නොඇලී වාසය කිරීමේ ලක්ෂණය ගුණයට තමයි මේ සම්මා සති කියලා කියන්නේ. සම්මා සමාධි. දැන් පින්නතුන්ට සමාධියක් තියෙනවා. දැන් මෙතනත් මේ වාඩි වෙලා වැඩ ඉන්නේ සමාධියකින්. මොකද්ද සමාධිය? මම කියන සමාධිය. මගේ කියන දේවල් එක්ක තියෙන ලෞකික සමාධිය. ගීතයක් ඇහුවාමත් ඕ විරහවෙන් සමාධිගත වෙනවා. විරහ ගීත ඇසුවාම, දේශාභිමාන ගීත ඇසුවාම දේශාභිමානයෙන් සමාධිගත වෙනවා. යම් කිසි කෙනෙක් පිළිබඳව දිගටම කල්පනා කරන්න ගියාම සංකාවද කියලා අහන්නේ, එතනත් සමාධිගත වෙනවා. පැහැදිලි නේද පින්නතුනේ? එහෙමනම් අපිට එක එක සමාධීන් ඇති වෙනවා. කිසිවක් සමග නොබැඳුණු සමාධිය හේයින් සම්මා සමාධි. අපේ ආයතනයේ නමත් සම්මා සමාධි. ඉහළම தත්ත්වය. සම්‍යක් ප්‍රඥාව, සම්‍යක් දර්ශනය, සම්‍යක් සිත ආදී වශයෙන් කතා කරන්නේ එතන. එහෙනම් පින්නතුනි පවිත්‍රතාවයේ පිරිසුදුතාවයේ පිණිසයි අපිට ලබා දෙන්නේ කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. අපිට මේ උගන්වන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්, වචන වලින් අඳුන ගන්න පුළුවන් පින්නතුනි, ලෝකේ අඳුන ගන්න තියෙනවා නම් කෝටියක් ලක්ෂයක්. ඒකෙන් එකක් 10ක් වගේ ප්‍රමාණයක් විතරයි අපිට වචන වලින් හෝමාරු කරගන්න පුළුවන්. ඒක පිළිගන්න අමාරු නම් අර එළියේ තියෙන මලක සුවඳ බලලා ඇවිල්ලා මෙතන දේශනයක් පවත්තා. ඔබට එළි වෙනකන් අපිට කිව්වත් අපිට තේරෙන්නේ නැහැ ඒකේ සුවඳ. ඒක ඇත්තද නැද්දද? ඇත්තයි නේද? එහෙනම් වචනේ මොනතරම් දුර්ලභද? ඔබ ළඟ තියෙන දරුසෙනෙහස, ඔබ ළඟ තියෙන පියසෙනෙහස, ඔබ තියෙන ළඟ තියෙන මවුසෙනෙහස වචනවල ලියන්න බෑ. ඒ නිසා ඒක පින්නතුනේ තව පොඩ්ඩක් උද්දීපනය කරලා තමයි ගායනය කියන එක ඇති කරලා හැඟීම් ලබා දීම සඳහා සංගීතය කියන එක යොදලා, ඒ ස්වර යොදලා, ඒවට හැඬීම් යොදලා තව පොඩ්ඩක් වචනයට එහා ගියපු සංනිවේදනයක් තමයි සංගීතය කියලා කියන්නේ. තාලය කියන එක වචනවලත් තියෙනවා, තාල තියෙනවා, හැඟීම් තියෙනවා. ඒවයි රිද්මයන් වලින් අපේ යම් යම් මොළේ රසායනික වෙනස්කම් ඇති කරනවා. ගුඩ් මෝර්නින් කියන්න පුළුවන් තරහා හිතෙන්න. තරහ යන විදිහට ගුඩ් මෝර්නින් කියාගෙන යන්න පුළුවන්. ඒ වගේම බොහොම කරුණාව හිතෙන්නත් කියන්න පුළුවන්. කරුණාව හිතෙන්න බනින්නත් පුළුවන්. මෝඩයා කියලා බනින්න පුළුවන් ආදරය හිතෙන විදිහට. මෝඩයා කියලා බනින්න පුළුවන් තරහ හිතෙන විදිහට. නේද? මහත්යට එහෙම කියනවා නේද මෝඩයා කියලා සමහර වෙලාවට. ඒ ආදරයට කියන්නේ නේද? ආදරයටත් ආදරේ හිතෙන්නත් කියන්න පුළුවන්. එහෙනම් වචනේ කියන්නේ මහා පුදුම සන්නිවේදනයක් කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒ සන්නිවේදනයේ තුල අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා මේ වචනය හොඳින් තේරුම් ගන්න, වචනේ ඉක්මවා තේරුම් ගන්න පුළුවන් ගුණයක්, දර්ශනයක් අපේ මොළයට තියෙනවා. අපිට එහෙමනේ මොළයක් ලැබිලා තියෙනවා. විශ්ව ස්වභාව ධර්මයේ නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. දැන් 2023යි, 2043යි, 2053යි, 2063යි. ඔබ ඔබේ වයස කීයද? ඔබ කොහෙද ඉන්නේ? 2063. දැන් හිනා වෙනවා නේද? කවුරුත් දන්නව තමන්ගේ වයස කීයද කියලා 2063 දී. 60 ගණන් වල ඉපදුනා නම් 63 දී 100ක් වෙලා. ඒකනේ නේද? 70 ගණන් වල ඉපදුනා නම් එහෙම ඔව් 100ක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ වගේ පින්නතුනේ අපි අපේ ජීවිතේ අපිට සුළු කාලයක් තියෙන. මේ සුළු කාලය තුළ කලකිරෙන්නත් එපා, සතුටු වෙන්නත් නෙමෙයි. ඒ හැම දෙයකම විද්‍යාත්මක භාවය සොයාගන්න, සතුටෙන් ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, සහනශීලීව ජීවත් වෙන්න, දුක දුරු කරන්න. සෑම විටම යංකෝ බික්කෝ දුක්ඛං තත්‍රතේ චන්දෝ පහතබ්බෝදි. අපිත් ඉන්නතුනේ කරේ දුක කියන එක මතුවෙන තැන්වලින් හොයලා ඒ දුක දුරු කර ගැනීම සඳහා තමයි විදර්ශනාව භාවනාව යොදාගත්තේ. දැන් වෛද්‍යවරයෙක් අපි යොදාගන්නේ මොකටද? අපිට දුක දැනුනහම තමයි වෛද්‍යවරයාට ළඟට යන්නේ. රෝගීව පීඩාවටපත් වෙනකොට තමයි වෛද්‍යවරයා ළඟට යන්නේ. ඉතින් දොස්තර ළඟට මම ගිහිල්ලා කිව්වා මේ ඩොක්ටර් ඉතින් මතක් වෙන්නේ ලෙඩ වුණාම තමයි. ඉතින් ඒක තමයි ස්වභාවය. ඉතින් මේ ලෙඩ නැති වෙලාවට අපි මොකටද මතක් වෙන්නේ? ඒක තමයි ස්වභාවය කියනවා. ඉතින් ඒ වගේ වෙනතුළු දහම මොකටද අපිට ඕන? දුක තීද්දි, වේදනාව තීද්දි, මානසික වේදනා තීද්දි තමයි අපිට දහම ඕන. දහමෙන් හොයන්නේ වෙන දෙයක් නෙමෙයි, වෙන ලෝකයක් නෙමෙයි. මගේ දුක දුරු කරගන්නේ කොහොමද? ඒකම මුල් කරගන්න පින්නතුනේ, දුක් ටික සියල්ල නැති කරන්න. ඉතින් එක එක මට්ටමන සමහර උදවියගේ දුක නැති කරගෙන නතර වෙනවා. පින්නතුනේ සමහර අයට සියුම් දුක පවා නැති කරගන්න උවමනා වෙනවා. මානසිකව පවතින දුක් හැදෙන ස්වභාවය පවා නැති කරගන්න උවමනා වෙනවා. අන්න ඒකට තමයි බුදුදහම තියෙන්නේ. අපි එදිනෙදා දුක් නැති කරගන්නේ කොහොමද? කවුරු හරි එක කතා බහ කරලා, ගෙදර මොනවා හරි විනෝදාංශයක් ඇති කරගෙන ටීවී එකක් බලලා, මොනවනවා හරි දේවල් පින්කම් දහම් සිද්ධ කරලා, ඔය වගේ පොඩි පොඩි දුක යටපත් කරගන්න වැඩපිළිවෙලක් සිද්ධ කරගෙන යනවා පින්නතුනේ. එනිසා ඒ විදිහට කටයුතු කරනකොට සරල වශයෙන් දුක නැති කර ගැනීමත්, ඒ වගේම ප්‍රබල වශයෙන් අපිට දුක ඉක්මවා යාමටත් අවශ්‍ය කරන ධර්ම කරුණු ධර්මයේ තියෙනවා. ඒකට අවශ්‍ය කරන්නේ කල්යාණ මිත්‍රත්වය. ස්වාමීන් වහන්සේගෙන් දැනගත යුතු දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් මොකද කරන්න තියෙන්නේ? ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න. අපි භාවනා වැඩසටහන් තියෙනවා සෑම ඉරිදා දිනකම අතුරු දිනෙකදී, ඒවට සහභාගී වෙන්න. ඇවිල්ලා කාලයක් ප්‍රගුණ වෙන්න ඕන. ඕනම විෂයක් අපිට දවසකින් නිර්මාණය කරන්න බෑ. වෛද්‍යවරයෙක් දවසකින් නිර්මාණය වෙන්නේ නෑ. ඒ වගේ තමයි මේ ධර්මය පිළිබඳ අවබෝධලත් කෙනෙක් දවසක නිර්මාණය වෙන්නේ පින්නතුනේ. ඒ ධර්මය හොඳින් අහන්න ඕන, හොඳින් දරා ගන්න ඕන. හෙමින් හෙමින් ධර්මය අහන විට පින්නතුනේ ධර්ම මානසිකාරය දෙනවා. දැන් බලන්න පින්නතුනේ මේ කාලය තුලදී වෙනදා ඔබ ගෙදර හිටියනම් ඔබේ මනස දුවන දිහාවල් වල අද දිව්වේ නැහැ. එහෙනම් ධර්මය පිළිබඳව අද සිහිය වැඩුණා. ඒක නිසා ධර්මය අහන්න ඕන. ඒ වගේම ධර්මය පිළිබඳව පොඩි ප්‍රමාණයකින් හරි හිතන්න පුරුදු වුණා. අවදීකින් කල්පනා කරන්න පුරුදු වුණා. සසඳා බලන්න පුරුදු වුණා. ඒකට කියන්නේ විපස්සනාව. එහෙනම් විපස්සනා භාවනාව දැන් සිද්ධ කළා. ධර්මය පිළිබඳව ධම්මානුපස්සනාව සිද්ධ කළා. පැහැදිලි නේද? භාවනාවක් කළා. ඒ භාවනා කරපු නිසා මුලින්ම වාඩි වෙච්ච කෙනා නෙමෙයි දැන් ඉන්නේ, දැන් ටිකක් වෙනස්. කියන්නේ සුළු ප්‍රමාණයකින් හරි වැඩි ප්‍රමාණයකින් හරි ඔබේ මනසේ සුවපත් භාවයක් ඇති. ඒ සුවපත් භාවය කියන්නේ ධර්ම කුසලය කියලා කියන්නේ ඒකට. බණ ඇහුවාම පින් සිද්ධ වෙනවා කියන්නේ අන්න ඒකට. ඒ පින අපිත් අනුමෝදන් වුණා. ඒ අපි අනුමෝදන් වීම තුළ අපේ පිනත් අපි අනිත් අයටත් අනුමෝදන් කරනවා. දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරනවා. ඒගොල්ලන්ගේ සසරින් ජන්මයට හේතුභූත වෙන්න. එහෙම නැත්නම් බලාගෙන ඉන්නවා නම් ගන්ධබ්බ අවස්ථාවේක, එහෙම නැත්නම් පරදත්ත උපජීවී අවස්ථාවක එවැනි අයට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ ඇත්ත දැක සතුට වෙනවා. දැක සතුට වුණාම ඒගොල්ලෝ හොඳ උප්පත්ති භාවයක් ඇති කරගන්නවා. අතහැරීමේ ඇති වෙලා පෙන්වතුනේ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා සියල්ලක්ම මුදුන්පත් කරගන්න පින්නතුන් උත්සුක වන්නට ඕන. පින්නතුන්ට පින්නතුන් පහනක් වෙන්න, ආලෝකමත් වෙන්න, ආලෝකවත් වෙන්න. ඒ වගේම මතක තියාගන්න සිද්ධාර්ථ ගෞතමයන් උත්තමයන් වහන්සේ සියලු සැප සම්පත් සියල්ල භුක්ති විඳලා සියලු අධ්‍යක්ීම් තුල, සංසාරගත සියලු පාරමිතා අධ්‍යක්ීම් තුල එක වචනයක් දේශනා කරනවා. ධම්මං විනානත්ති සුඛානත්ත. තමන්ට සැප පිණිස ධර්මය හැරෙන්න වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඔබ හිතාගෙන හිටියට ස්වාමියා ගැන, ඔබ හිතාගෙන හිටියට දරුවෝ ගැන, ඔබ හිතාගෙන හිටියට ඔබගේ යාළු මිත්‍රයෝ ගැන, ඒක හරිය තාවකාලික මුණගැහිමක්. ඔබ ආවේ තනියෙන්, යනකොට යන්නේ තනියෙන්. කොච්චර අපි හිතවත්කමක් තිබ්බත් මාත්‍යය නැති වුණා, නෝන නැති වුණා, මම නැති වුණා. ඊට පස්සේ ඉතින් ඉක්මනින්ම මල්සාලාවෙන් පොඩ්ඩක් ඇඳුවා ගවුමක්. දැන් නම් ඉතින් සුහුණක තනි කරන්නේ නැහැ නේද? චිමිනියේ දාලා දුම දිහා පොඩ්ඩක් බලන් හිටියා, නැග්ග කාර් එකට ආවා. නේද? දුම දිහා පොඩ්ඩක් බලන් ඉන්න දුමෙන් යනවද කියලාවත් එළියට කවුරු හරි. දැන් මං ගොඩක් තැන් වලට ගියා හැමෝම පෙට්ටිය එළියට දාපු ගමන් එළියට එනවා. එළියට ඇවිල්ලා අර උඩ චිමිනි දුමෙන් තමයි බලාගෙන ඉන්නේ. මං ඒක කවුරු හරි ඕක යනවද කියලා උඩට. නැහැ, ඉතින් ඒක අවසාන එක ඒගොල්ලොත් තේරෙනවා අර යන්නේ. අහසට මුසු එන්නේ ඕක තමයි. ඔච්චරයි. එහෙනම් අපේ චින්තනය කොච්චර පහළද තියෙන්නේ, අපේ මේ චින්තන රටාව මොනතරම් වෙනස් තැනකද තියෙන්නේ කියලා හොඳට බලන්න. දැන් අරමුණක් ඇති කරගන්න. මෙතන දහම පොඩ්ඩක් දැනගත්තා. මීට වඩා දේවල් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේවල් තව තව පැහැදිලිව මම දැනගන්න ඕන, දැක ගන්න ඕන. අපැහැදිලි නම් තව තව පැහැදිලි කරගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. එහෙමනම් ධර්මයට යොමු වීම තමයි සිද්ධ කරන්න. ධර්මයට යොමු වෙන්න කියලා කියන්නේ වෙනම කාලයක් හදාගන්න එපා. ඔබේ ඔය පවතින කාලයම යොමු කරගන්න. ගේදොර අතුපතු ගාන්දී ඒ ඔක්කොම කාලේ යොදා ගන්න. මම කියන්නේ වැඩ නොකර බණ අහන්න කියලා. ධර්ම ගෞරවය කියන එකක් එහෙම එපා. ඒ ගෞරවය කියන එක හිතේ තිබුණාම ඇති, ශරීරයේ තියෙන්න ඕනේ නැහැ. පුටුවේ වාඩි වෙලා ඇහුවයි කියලා ධර්ම ගෞරවය කියලා මම හිතන්නේ නැහැ. ඒ ධර්ම ගෞරවයෙන් ඔබ ඇවිදිමින් ඇසුවත්, නානගම බණ ඇහුවත් කමක් නැහැ. තේරුණා නේද? ඒ නිසා තමන්ට ඕනෑම තැනක ධර්මය ප්‍රගුණ කරන්න අවශ්‍ය නම් පුළුවන්. ධර්මය තමන්ට ප්‍රගුණ වෙන්න හිතන්න, කල්පනා කරන්න අවස්ථාවක් ලැබුණාම අර එක මහත්මයෙක් කිව්වා, ස්වාමීන් වහන්සේ මට ධර්ම කරුණක් ඔළුවට ඇවිල්ලා ගැඹුරින් මෙනෙහි වුණා. මං එතකොට කරේ වාහනේ ඩ්‍රයිව් කරමින් හිටියේ. මම කරේ වාහනේ නතර කළා, අයිනක නතර කළා. ඒ ධර්ම කාරණේ ගැන ගවේෂණය කරලා පරීක්ෂණය කරලා ඒකට උත්තරේ අරගෙන තමයි මං ගමන යන්නේ. ඒ වගේ අපේ අර ඔළුව වැටෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අංගාලා දෙන්න පින්නතුනේ ධර්මයට. ඒ වෙලාව ප්‍රයෝජනයකට ගන්න පින්නතුනේ. එවිට අපි ඉගෙන ගන්නෙ මොකද්ද? ශාන්ත බව කියන්නේ මොකක්ද කියලා, මානසික සුවතාවය මොකක්ද කියලා අපි ඉගෙන ගන්නවා. අපේ දුක්වලට හේතුව, දුක හැදෙන විදිය, දුකෙන් නිදහස් වෙන විදිය අපි ඉගෙන ගන්නවා. හේතුප්‍රත්‍ය, හේතුප්‍රත්‍යයන්ගේ නිරෝධය බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ කියලා අස්සජි මහතාතන් වහන්සේ උපතිස්ස කෝලිත දෙන්නට කියලා දුන්නා. ඒ ඇත්තෝ ෂණිකෝම තේරුම් ගත්තා. හේතුඵල නිරෝධයක් තමයි අපිට අවශ්‍ය කරන්න කියලා ඇවිල්ලා පින්නතුනේ ඒ ධර්මය ප්‍රකට කරගත්ත, ප්‍රගුණ කරගත්තා. ඔබේ ඥානයයි ඔබේ හදවතයි ධර්මයට ලබා දෙන්න ඕන. එහෙන් ජීවිතේ ධර්මය ආලෝකවත් කරගන්න කියලා අපි මතක් කරනවා. කාලය අවසන් වෙලා තියෙන නිසා එන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපි විශේෂයෙන් දිස්නා මුදලිගේ අපේ වෛද්‍යතුමිය මේ වැඩසටහන සංවිධානය කරලා තමන්ගේ යහළුවේ එළියන්ට, තමන්ගේ මව්පියන්ට ලොකු ආශිර්වාදයක්, ලොකු අත්දැලක් සපයලා තියෙන්නේ. එතුමියට මේ දහම් කුසලයේ අයිති වේවා. ඒක විශේෂයෙන් අනුමෝදන් කරන්නේ පින්බර මෑණියන් වහන්සේට. සුභ උපන්දිනයක් වේවා කියලා ඔබතුමියට දීර්ඝායු වේවා. ඒ වගේම තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා මේ මහත්යනේ පින්වත් ජයවිලාල් සිල්වා මැතිතුමාට සසර කොතනක සිටියත් මේ පින් අනුමෝදන් වේවා, ආශිර්වාදයක් වේවා. එතුමන්ගේ මනස සූපත් වේවා, සූපත් ආත්ම භාවයන් ලබත්වා, කල්යාණ මිත්‍ර ඇසුර ලබත්වා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපරා මේ මියපරලෝ යන්නට යෙදුණු ඥාතීන් වන කේම් පියසේන, ඒ වගේම VGD ප්‍රේමවර්ධන, LB විල්බර්ට් සිල්වා යන ඒ පියවරුන්ට, ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාගේද සංසාරගත සූපත්භාවය ඇති වේවා කියලා අපි ශ්‍රද්ධා සිතින් ගෞරවයෙන් සිහිපත් කරමු. ඒ වගේම සුමනා ප්‍රනාන්දු මෑණියන්ටත් සසර ගමන සුගතිගාමි වීම පිණිස, කල්යාණ මිත්‍ර ඇසුරු පිණිස, සද්ධර්මය ළඟා කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු සෑම සියලු දෙනාටමත් තුරුණුවන්ගේ ආශිර්වාද, සද්ධර්මයේ ආශිර්වාදය සැලසේවා. ඒ හැම දෙනාටමත් ආයුරා ආරෝග්‍ය සැපවර්ධනය සැලසේවා යන ප්‍රාර්ථනාවත් අද දින මේ භාවනා වැඩසටහනට, ධර්ම දේශනා වැඩසටහනට සදැහැතිතින් සම්බන්ධ වෙන තමන්ගේ යහළු එළියන් හැම දෙනාටම, හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ ඇත්තන්ගේ උතුම් ධාර්මික ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා. ඒ වගේම අද දින උපන්දිනය සමරන රංජිකා නිය සියඹලාවත්, තියඹලාවත් වෛද්‍යතුමියට ආශිර්වාද කරනවා. චුට්ටක් හැප්පේන අඩු ගමන් තියෙනවා. මේ එතුමියට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන හැම දිනාටම සම්බුදු සරණයි. ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං, චිරං රක්ඛන්තු තොන් සදාති. ජයවිලාල් සිල්වා පින්වත් මැතිතුමා ඇතුළු වංශ පරම්පරාගත සියලු දෙනා පින් අනුමෝදන්ව සතුට සිත් ඇති වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තිරුවන් කෙරෙහි යම් ප්‍රමාද දෝෂයක් වී නම් හැමත සමාව සැලසේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයංකම මේ බන්තේ පූරිපඤ්ඤත තාගත අච්ඡයංකම මේ ධම්ම සම්දිට්ඨික කාලික අච්ඡයංකම මේ සංඝ සුපටිපන්න අනුත්තර අභිවාදන සීලිස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සාදු සාදු සාදු.
සුනු සිතක් නෝ තවත් ඇති දෙයි කිව නොහි නිවන් මඟ මට පසක් වූවා ඔබේ සදහම් විසුහිනේ ඔබේ සදහම් විසුහිනේ.
ගතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පිළියෙල කරගන ලද දාන වස්තු ව්‍යාග්‍ර කොටස පූජා කරමි. පූජා වේවා මේ වෙසක් සමයේ උතුම් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ කීවෙන හැම තැනකදීම මේ සිදු කරන පූජාව බුදුරජාණන් වහන්සේ උදෙසාම වේවා. එන් ජනිත වන කුසල බලය අප හැම දෙනාටමත් අප හැම දෙනාගේ නමින් මේ පරලෝකීය ඥාතීන්ටත් අයිති වෙත්වා. මා සමගින් ගාථා සජ්ජායනා කරන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වඳිමි බුදුරුවනට වඳිමි වඳිමි ධම්මරුවනට වඳිමි වඳිමි සංඝරුවනට වඳිමි වඳිමි තුනුරුවනට වඳිමි වන්දාමි චේතියන් සම්බං සම්පතානි සුපතිට්ඨිතම් ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං ඝනසාරප්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසෙන් පූජයාමි මුනින් දස්ස සිරිපාද සරෝරුවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්දිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පම්බසන්න මధుරං සුභං පානීයමේ තම් භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය අදිවාසේතුනෝ බන්තේ රසවන්තං ඵලාඵලං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ කච්චකම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වන්නෝතු සම්බ දුක්ඛා නිරුඤ්ඤතු සාදු 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 සායනාසික දේශනා අහන්න කැමති නම් YouTube එකේ ඇඹිලි පිටියේ ආනන්ද තේරෝ කියලා සර්ච් කරන්න. එතකොට ලැබෙනවා. ඒ වගේම මොබයිල් ඇප් එකක් තියෙනවා. Play Store වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Android වල තියෙනවා. අපේ මේ තරුණ පුතෙක් හදලා දීලා තියෙන එක. ඒක ඩවුන්ලෝඩ් කරගත්තාම ඔය ඩේටාත් අඩුවෙන් වැය වෙන්නේ. සිංහල බුදුබණ කියලා සායනාසික පින්තූරයක් ඇති වැඳගෙන ඉන්න හොයාගන්න පුළුවන්. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ඔඩියෝ වශයෙන් දේශනා 1000කට වැඩි ශ්‍රවණය කරන්න පුළුවන්. ඒක ඩේටා කැපෙන්නේත් නෑ. YouTube වල ඩේටා වැය වෙනවනේ. අරක ඩේටා ගොඩාක් අඩුයි. YouTube එක වීඩියෝ එකක් බලන එකෙන් අරක දේශනා 100ක් විතර අහන්න පුළුවන්. ඔව් ඒ තරම්. ඉතින් සිංහල බුදුබණ එක නම බලන්න තමන්ගේ ෆෝන් එකේ දැම්මම සොයා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ධර්ම පරිශ්‍රණය කරන්න ඒකේ පොත් තුනක් කියවන්න පුළුවන්. PDF ක්‍රමයට හදලා තියෙනවා දාලා තියෙනවා ඒවා බලන්න කියවන්න හැමදෙරට තෙරුවන් සරණයි. හොඳයි සාධනාවෙන් පවත්වන අපේ පින්වත් වෛද්‍ය දේශනාවලදී මෙතනියගේ නිවසේදී අපි පවත්වන්න තුලා විදුනා ධර්ම දේශනා පින්කම සම්බුද්ධ පූජා පින්කම ඒ වගේම මහා සංඝරත්නය උදෙසා සිහිපත් කරගෙන දානමය පුණ්‍ය කර්මයක් සිදු කළා. ඊළඟට එන සියලුම තමගේ හිත මිත්‍රාදීන්ටත් දානමය සංග්‍රහයක් සිදු කරලා පින්නම් පින් සිදු කර ගන්නවා. ඒ සියලුම පුණ්‍ය පෙළහරම සිදු කරන්නේ තමගේ ආදරණීය ස්වාමි පුරුෂයාට. මීට වසර 8කට පෙර ආතුව අපාතරින් ශරීරයෙන් සම්බන්ධ ජයවිලාල් සිල්වා පින්වත් මෙතුමා ඉතින් අපේ මෙතනිය කිව්වා සාමාන්‍යයෙන් මම මල්මාලාවක් දැම්මේ නැත්තිත්
එතුමා තාමත් මගේ හිතේ ජීවත් වෙනවා. ඒ නිසා තාම මට එහෙම මැරිලා නැති වෙලා කියලා හැඟෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ තරම් ආදරණීයව ජීවත් වෙච්ච දෙපළක්. නමුත් ජීවිතේ හැටි, සංසාරේ හැටි, ස්වභාවේ හැටි බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. සංවේගයට කාරණයක් වුවත් තමන්ගෙන් විය යුතු යුතුකමක් වගකීමක් හැටියට වසර 8ක් ගත වෙන මේ මොහොතේ බොහෝම ආදරයෙන් සිහිපත් කරලා ස්වාමින් වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වඩම්මවාගෙන සැබෑ ලෙසම තමන්ගේ යාළු මිත්‍ර හිතයිසී අයට ධර්මය ලබා දෙන්න ඕන කියන සත්සිතින්ම යුක්තව හුදෙක් සම්ප්‍රදායික පින්කමක් නෙමෙයි සැබෑ ලෙසම පරමාර්ථ වශයෙන් පින්කමක් මේ මොහොතේදී සිද්ධ කළා. ධර්මයේ පිළිබඳව, තුරුණුවන් පිළිබඳව අසීමිත ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් යුක්තව. ඉතින් එයින් ජනිත වන කුසල බලය මහත්ඵලයි, මහානිසංසයි. අෂ්ට පරිස්කාරාදී පූජාවන් සිද්ධ කළා, සෙසු පරිස්කාර පූජාවන් සිද්ධ කළා. ඒ වගේම මෙතනට පැමුණුණු පින්නතුනුත් බොහෝ පින්කම් සිද්ධ කරගත්තා. ඒ සියලුම පින් බලයන් ප්‍රධාන අරමුණ බවට පත්වෙන ජයවිලාල් සිල්වා පින්වත් මැතිතුමන්ට මිට වසර 8කට පෙර ආතුව අපතරින් ඒ සමුගත්ත ආදරණීය එම ස්වාමිපුරුෂයා වශයෙන් තමන්ගේ සහෝදරයා වශයෙන් සිහිපත් කරන්න එතුමන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සසර කොතනක සිටියත් සැපවත් වෙත්වා, මානසික සුවය ලැබේවා, හොඳ උප්පත්ති භාවයන් ලබත්වා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන සෙසු ඥාති හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අප නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන් වන KM පියසේන, VGD ප්‍රේමවර්ධන, LB විල්බර්ට් සිල්වා පින්වත් ඒ පියවරුන්ට ඥාතීන්ට අපින් බලාපොරොත්තු වන හැම දෙනාටමත් දැක සතුටු වන්නට පුළුවන් උතුම් පින්ගමක් පුණ්‍ය පෙළහරක් සිදු කළා. ඒ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා, සිත සතුටු වේවා, සසර යහපත් උප්පත්ති භාවයන් ලබත්වා, කල්යාණ මිත්‍ර ඇසුර ලබත්වා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පැන් වඩන්න ලෑස්ති කරලා නැහනේ? ඕන් නැහනේ? හරි. හොඳයි, එහෙමනම් අපි ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ පින් බලයෙන් ඒ හැම දෙනාම සුඛිත භාවයට පත්වෙත්වා, සෙලු ඥාතීන් සසරින් සුවපත් වේවා, නිවනින් සුවපත් වේවා. මීට වසර 8කට පෙර ආතුව අපාතරයෙන් සමුගත් ජයවිලාල් සිල්වා මෙතුමා ප්‍රධාන සිලෝම වංශ පරම්පරාගත ඥාතීන්ට මේ පින් අයිති වෙත්වා කියලා ඒ ප්‍රාර්ථනාව සිද්ධ කළේ. ඊළඟට පින්තුනේ බලාපොරොත්තු වෙනවා පස්වන දින උපන්දිනය යෙදුණු තමාදරණීය මෑණියන් වන චිත්‍රා ප්‍රේමවර්ධන තමාදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. සද්ධර්ම අවබෝධය සැලසේවා. එතුමයට ආයුරාරෝග්‍ය සැපවර්ධනය සැලසින්නට තුරුණුවන්ගේ ආශිර්වාදය වේවා කියලා, එතුමයට සුභ උපන්දිනයක් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කිරීමට. ඒ වගේම අද දින උපන්දිනය සමරන රංජිතා සියඹලාවත්ත ඒ මහත්මියටත් එතුමියටත් තුන්වගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් කටයුතු කළා. ඒ වගේම තව සිහිපත් කරන්න අතපසුවීමක් සිදු වුණා නම් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සුමනා ප්‍රනාන්දු මෑණියන්ටත් සසර ගමන සුගතිගාමී වීම වෙනස පුණ්‍යානුමෝදනාවට සිහිපත් කරලා තියෙනවා. එතුමියටත් සාංසාරික වශයෙන් නිවන් සුව ලබන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේටත් පැමිණි සිටින සෑම සිළු දෙනාටමත් සද්ධර්මයේ අවබෝධය දියුණු පමුණ වේවා, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපේ වෛද්‍යතුමිය ප්‍රාර්ථනා කරලා තියෙනවා. අපි සියලු දෙනාමත් එකතු වෙලා එතුමිය බොහෝ වියහේදම් කරලා, බොහෝ කැපවීම කරලා, බොහෝම ශ්‍රද්ධාවෙන් වේස මහන්සියලා බොහෝම ලස්සන පින්කමක් සිද්ධ කළා. ඉතින් එතුමියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ලබන්න, කායික මානසික සුවය සතුට ලබන්න මේ පින් ධර්ම හේතු භූත වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. එතුමියටත් ඒ වගේම උපන්දිනය සමරන තම ආදරණීය චිත්‍රා ප්‍රේමවර්ධන මෑණියන්ටත්, එම පවුලේ සෑම සියලු දෙනාටම, දෙපාර්ශවයේම සියලුම ඥාතීන් සියලු දෙනාටම ධර්මදේශනා පින්කම සඳහා, දාන පින්කම සඳහා සහසම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම, ඒත්තන්ගේ නමින් මිය පරලොව යන්නට යදුණු සියලු දෙනාටම මේ පින් ධර්මය එකසේ අනුමෝදන් වේවා. හැම දිනාටම සතුට සිත් ඇති වේවා. දෙලොව යහපත නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට උපනිශ්‍රේ උපකාරක වේවා, පින්පඳුරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනම්, චිරං රක්කන්තු සද්දම්ම දේශනම්, චිරං රක්කන්තු ත්වං සදාති. අභිවාදන සීලිස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලම්. ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සම්බුදු සරණයි. සෝපත්තේයෝ සෝපත්තේයෝ සෝපත්තේයෝ.